හොඳයි පින්වතුනි, කවුරුත් සාධුකාරයක් දෙන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, ලෞතර බුදුපියාණන් වහන්සේ වසර 45ක් එදා බුද්ධ වර්ෂ බුද්ධත්වයට පත් වෙලා ජීවමානව ධර්මය දේශනා කළා. ලෝකයාට මග කියා දුන්නා. නිවනට මග. මේ වසර 45ක් තුල දේශනා කර වදාළ ධර්මය තුල එකම සූත්‍රයක් තියෙනවා, වෙන කිසි සූත්‍රයක නැති ආකාරයට මේ ඒකායන මාර්ගය නිවනට ඒකායන මාර්ගය විග්‍රහ කරලා. මේ සූත්‍රයට පසුකාලීනව නම් කියලා තියෙනවා, මහා සතර සතිපට්ඨාන සූත්‍රය හැටියට. ත්‍රිපිටකයේ මේ මහා සතර සතිපට්ඨාන සූත්‍රයටම මජ්ඣිම නිකායේ සතර සතිපට්ඨාන සූත්‍රයක් තියෙනවා. ඒ වගේම දීඝ නිකායේ තියෙනවා අංග සම්පූර්ණ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් විග්‍රහ කර වදාළ මහා සතර සතිපට්ඨාන සූත්‍රය. මේ මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ධර්මතාවයන්, ධර්ම කරුණු ආනපාන සති සමාධි සූත්‍රයේ තවත් නොයෙකුත් සූත්‍රවල වෙන නම් වලින් තියෙන සූත්‍රවල විග්‍රහ කරලා තියෙනවා. ඒ නිසා මේ භාවනා වැඩසටහනේදී ඔබගේ නිවන් මඟ විවෘත කරගන්නට උපකාර වන ආකාරයට මේ මහා සතර සතිපට්ඨාන සූත්‍රය අපි වචනයක් වචනයක් පාසා සියලු බුද්ධ භාෂිතයේ මාගදී වචනවල අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා විග්‍රහ කරලා මේ මාර්ග චර්යාව විග්‍රහ කරන්නට, විස්තර කරන්නට, පෙන්වා දෙන්නට, පහදා දෙන්නට බලාපොරොත්තු වෙනවා. මේ මහා සතර සතිපට්ඨාන සූත්‍රය බුදුහාමුදුරුව වසර 45ක් තුල දේශනා කර වදාළ වෙනත් සූත්‍රවලට වඩා විශේෂත්වයක් ගන්න කාරණා දෙකක් මුලින්ම විග්‍රහ කරන්න ඕන. වෙන කිසිම සූත්‍රයක් ආරම්භ කරලා නැහැ. ඒ සූත්‍රයේ කියන ධර්මතාවයෙන් ලබාගත හැකි, ලබාගත යුතු මහත්ඵල මහානිසංස පළමු කොටම විග්‍රහ කරලා ඊට පස්සේ සූත්‍රයේ අවසානයේ ඒ කරුණු ඒ විදිහටම මේ මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. වෙන කිසිම සූත්‍රයක ආරම්භයේදී ඒ මහත්ඵල මහානිසංස විග්‍රහ කරලා ඒ වගේම අවසානයේ ඒක විග්‍රහ කරලා නැහැ. ඒ නිසා මහා සතර සතිපට්ඨාන සූත්‍රය ආරම්භ කරන්නෙම මෙන්න මේ වගේ මාගදී වචන පදවැල් ටිකකින්. ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිදේවානම් සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අට්ඨංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන. මෙතන තියෙනවා මහත්ඵල මහානිසංස හතක්. මේ මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ ආරම්භ කරන්නේ මේ මහත්ඵල මහානිසංස හතක් පළමු කොටම විග්‍රහ කරලා. මේ හත මම නැවත විස්තර කරනවා. ඒ වගේම අවසාන 30 වෙනි පිටේ මේ සූත්‍රයේ අවසාන වෙනවා 30 වෙනි පිට ලක්වාම යනවා මේ ඔය පොතේ 30 වෙනි පිටේ නැවත 34 වෙනි ඡේදයේ අවසාන ඡේදයේ නැවතත් ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිදේවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අට්ඨංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය. මෙහෙම සූත්‍ර ආරම්භයේ අවසානයේ මේ වගේ මේ මාර්ගයක් මේ කියන්නේ පිළිවෙතක් මේ කියන්නේ තමන් අනුගමනය කළ යුතු දෙයක් මේ කියන්නේ. මේ සූත්‍රය කියන්නේ යම් අනුගමනය කළ යුතු දෛනිකව අනුගමනය කළ යුතු යම් මාර්ගචරියාවක්. මේ මාර්ගචරියාව අනුගමනය කිරීමෙන් මේ වගේ මහත්ඵල මහානිසංස හතක් ඕනෑම මිනිහෙකුට මනසක් ලැබූ මනුෂ්‍යත්ව පටලාභය ලැබූ ඕනෑම කෙනෙකුට සාක්ෂාත් කරගන්න පුළුවන් කියනවා. ඊළඟට ඒක මේ සූත්‍රයේ තියෙන බුදුහාමුදුරුවෝ ජීවමාන කාලයේ තුල දේශනා කරපු මේ එකම සූත්‍රය මේ වගේ ආරම්භයේ අවසාන දෙවරක් මේ මහත්ඵල මහානිසංස විග්‍රහ කරනවා. ඊළඟට ඊටත් වඩා මේ සූත්‍රයේ ඊටත් වඩා ගැඹුරු දෙයක් තියෙනවා. 33 වෙනි ඡේදයේ අවසාන පිටේ 30 වෙනි පිටේ 33 වෙනි පිටේ කියනවා යෝහි කෝචි භික්ඛවේ යෝගයන් යමෙක් යෝහි කෝචි භික්ඛවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ ඒවං භාවේය. දැන් මේ මහා සතර සතිපට්ඨාන සූත්‍රය දේශනා කළ අවසානයේ කියනවා යමි මේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ මේ සතර සතිපට්ඨානය ඒවං භාවේය. මේ බුදුහාමුදුරුවෝ මේ සූත්‍ර ධර්මයේ කියන නිවැරදි ආකාරයට ප්‍රායෝගිකවත් යුගනද්දවත් මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ කියා දුන්න පාර පිළිවෙත මාර්ගයේ ප්‍රතිපදාව යමෙක් භාවිතා කරනවා නම් ඒ පුද්ගලයා උපරිම වශයෙන් සත්ව වස්සානි අවුරුදු 7ක් ගත වෙනකොට තස්ස දින්නම් පලානං අඤ්ඤතරම් පලං පාටිකංකං ditteva dhamme aññā. යම් කිසි කෙනෙක් උපරිම වශයෙන් අවුරුදු හතක් මේ කියන පිළිවෙත ක්‍රමය මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ කියා දෙන මාර්ගචරියාව අනුගමනය කළොත් අනිවාර්යයෙන්ම දින්නම් පලානං අඤ්ඤතරම් පලං පාටිකංකං එක්කෝ අනාගාමී ඵලයට පත් වෙනවා, එහෙම නැත්නම් අරහත් ඵලයට පත් වෙනවා. ditteva dhamme aññā, මේ අවුරුදු හතක් ඇතුළත මේ ජීවිත කාලය තුළම. එහෙමනම් මේ සූත්‍රය මෙහෙම උපරිම කාලය කියලා තියෙනවා. මේ කෙනෙකුට මිනිහෙකුට මේ කියන සූත්‍රයේ තියෙන පිළිවෙත නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් භාවිතයට ගත්තොත් උපරිම අවුරුදු හතකින් අනාගාමී හෝ අරහත් සෝතාපට්ටි නොවේ, සකදාගාමීත් නොවේ, අනාගාමී හෝ සතිවා උපදිශේෂ අනාගාමිත අනාගාමී හෝ අරහත් ඵලයට අනිවාර්යෙන් පත් වෙනවා. බුදුහාමුදුරුව මේ කියන්නේ. ඊළඟට බුදුහාමුදුරුව මේ මගඵලයක් ලබා ගන්නට යන උපරිම කාලය වගේම මේ සූත්‍රයේ අවම කාලයක් පැහැදිලි කරලා දීලා තියෙනවා. ඊළඟට බුදුහාමුදුරුව අඩු කරනවා. තිට්ඨං භික්ඛවේ සත්වස්සානි යෝහි කෝචි භික්ඛවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ ඒවම් භාවිතේ භාවේය ච වස්සානි. ච කියන්නේ හය, අවුරුදු හයක්. පංච වස්සානි පහක්, චත්තාරි වස්සානි හතරක්, තීනි වස්සානි තුනක්, ද්වේ වස්සානි දෙකක්, ඒකං වස්සං එකක්. මෙහෙම අවුරුදු උපරිම හතයි. නමුත් තමෙක් මේක නිවැරදිව භාවිතා කරනවා නම් අවුරුදු හයකින් පහකින් අටරකින් තුනකින් දෙකකින් එකකින් උනත් මේ අනාගාමී ඵලයට හෝ අරහත් ඵලයට පත් වෙන්න. ඊළඟට බුදුහාමුදුරුව තවත් අඩු කරනවා. තිට්ඨං භික්ඛවේ සත්ත මාසානි ච මාසානි පංච මාසානි චත්තාරි මාසානි තීනි මාසානි ද්වේ මාසානි ඒකම් මාසං අඩ මාසං තිට්ඨතු. අඩ මාසං දින 14ක් තුලත් යම් කිසි කෙනෙකුට මේ මාර්ගය අනුගමනය කරනවා නම් ditteva dhamme aññā sativa upadisesa anāgāmita anāgāmī palayata ho arahat palayata patvenna puluwa. එහෙමනම් මේ සූත්‍රයේ පමණයි බුදුහාමුදුරුව මෙහෙම උපරිම සහ අවම කාලය විග්‍රහ කරලා තියෙන්නේ. කෙනෙකුට මගඵල ලබන්න, නිවන් මගඵල, අනාගාමි ඵලය හෝ අරහත් ඵලය, සෝතාපට්ටි ඵලය නෙමෙයි. සෝතාපට්ටි ඵලයට එහෙම කාලයක් අවශ්‍ය නැහැ. ඒක තප්පර ගානකින් විනාඩි ගානකින් වුණත් පුළුවන්. නමුත් මේ අනාගාමි ඵලයට අරහත් ඵලයට පත් වෙන්නට උනත් පුළුවන් මේ දින 14කුත් අවුරුදු 7කුත් ඇතුළත. ඕනෑම මනසක් තියෙන මිනිහෙකුට යෝ කිව්වේ ඒකයි. යමෙක් මේක නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් මේ මාර්ගය අනුගමනය කළොත් මේකේ පිළිවෙතක් තියෙන්නේ. මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ මිනිහෙකුට අනුගමනය කළ හැකි කළ යුතු බොහොම සරල පිළිවෙතක්. එහෙමනම් දැන් මේ මහාතතර ඇතිපට්ඨාන සූත්‍රය බුදුහාමුදුරුවෝ දේශනා කරපු දෙයක්. වෙන කවුරුත් ශ්‍රාවකෙක් කියපු දෙයක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ එහෙමනම් මිනිහෙකුට බොරුවක් කියන්නේ මුලා කරන්නේ වැරදි දෙයක් කියන්නේ. එහෙමනම් අපි කල්පනා කරන්න ඕන කොතන හෝ කාට හෝ කොහොම හෝ මේ ක්‍රමය මේ පිළිවෙත මේ මග වැරදිලා තියෙනවා. එහෙම නැත්නම් අදටත් මේක වලංගුයි. අපි බලමු මොකද්ද මේ කොහොමද මේ කොතනද මේක වැරදුනේ කාටද කොහොමද කොතනද වැරදුනේ. දැන් නැවත සූත්‍ර ධර්මයේ මුලට යනවා. ඒකායන අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. මේ සූත්‍ර ධර්මයේ කියන්නේ සත්වයාට සත්තා කිව්වේ මේ පෘථග්ජන ලෝකය. පෘථග්ජන ලෝකයට මග්ගෝ සත්තානං විසුද්ධිය. විසුද්ධිය කියලා මෙතන මේ පස්සේ කාලෙක තිබුණත් මේක මුලම බුදුහාමුදුරුව දේශනා කර මුල් බුද්ධ දේශනාවේ තිබුණේ සත්තානං විමුක්තිය. මුල තිබුණේ මුත්‍ති විමුක්ති පරිමුක්ති. පස්සේ කාලෙක විසුද්ධි මාර්ගය ලිව්වට පස්සේ මේක අර විමුක්තිය විසුද්ධි වුණා. එනිසා මග්ගෝ සත්තානං විමුක්තිය. මේ විමුක්ති මාර්ගය. විමුක්තිය කියන්නේ නිවන. අරහත් ඵලය. එනිසා මෙය ඒකායන මාර්ගයයි සියලු මනුෂ්‍යයන්ට දෙවියන්ට මේ විමුක්ති මාර්ගයයි දේශනා කරන්න. ඒ වගේම ශෝක පරිදේවානං සමතික්කමාය. සමත ඉක්කමාය. මෙතන තියෙන්නේ මේ සමතය ඉක්මවා. මාය සමත ඉක්ක මාය. මේ මාගදී භාෂාවේ වචන තුනක් එකතු කරලා තියෙන්නේ. මේකේ තියෙනවා වීතික්කමාය, අවිතික්කමාය, සමත ඉක්කමාය. සමතික්කමාය. සමතය ඉක්මවා මා මිදී නිදහස් වෙනවා. මොකින්ද? ශෝක පරිදේව. දැන් මේ පෘථග්ජන පුද්ගලයෝ සියලු දෙනා මේ ශෝක පරිදේව සමතය ඉක්මවා ශෝක පරිදේව මිදී නිදහස් වෙන්න දන්නේ නැහැ. එනිසා යම් කිසි කෙනෙක් මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරපු මේ මාර්ගය අනුගමනය කරා නම් ඒ පුද්ගලයා සමතය ඉක්මවා සම්මා කියන තත්වයට මා කියන්නේ මිදී නිදහස් වෙනවා. මාගදී භාෂාවේ මා කියන්නේ මිදී නිදහස් වෙනවා සහ මුලින්ම සදහටම. එනිසා සමතය ඉක්ම වූ මිදී නිදහස් වීමක් ලැබෙනවා ශෝක පරිදේව දෙකෙන්. ඒ වගේම එතන දෙකක් තියෙන්නේ ශෝක පරිදේව සමතික්කම. හැබැයි ඊළඟට දුක්ඛ දෝමනස්ස එතන දෙකක් තියෙනවා. දුක්ඛ දෝමනස්ස අත්තංග මාය. දැන් පෘථග්ජන පුද්ගලයෝ දුක් දොම්නස් අත්තසේ මමත්වයෙන් මඤ්ඤතාවයෙන් තමන්ගේ කොට සලකනවා ගන්නවා. සල මේක මේ දුක් දොම්නස් උරුම කර ගන්නවා. අත්ත අංග. අත්තංග කියන්නේ ඒක අයිති කර ගන්න. ඒක මිදී නිදහස් වෙන්න නොදැන. එතනත් මා කියන්නේ මිදී නිදහස් වෙනවා. ඒ නිසා මෙතෙක්කල් අර ඒතං මම හේසු අමස්මි හේසු මේ අත්තාටි කියලා අර උරුම කරගත්ත දුක් දොම්නස් සහ මුලින්ම සදහටම මිදී නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. කොහොමද? මේ මාර්ගය නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනත්වත් අනුගමනය කළු. එක තවත් මහත්බල මහානු සංස දෙකක් කෙනෙකුට මේ මඟ අනුගමනය කරන ලබාගන්න පුළුවන්, සාක්ෂාත් කරගන්න පුළුවන්. ඊළඟට ඥායස්ස අධිගමාය. අධිගමය කිව්වේ මාර්ග හතරයි ඵල හතරයි. අධිගම කිව්වේ සෝතාපට්ටි සකදාගාමි අනාගාමි අරිහත් මාර්ග හතරයි, ඵල හතරටයි කියනවා අධිගම. ඥායස්ස අධිගමාය. ඒ මඟ ඵල හතරම කෙනෙකුට සාක්ෂාත් කරගන්න පුළුවන් මේ ඥායස්ස අධිගමාය. නිබ්බානස්ස සච්චිකිරියාය. නිබ්බානස්ස මේ සංසාරයට බැඳුණු බැමි තුනෙන් නිබ්බිදා නිබ්බාන. නිබ්බාන කියන්නේ මේ බැම්මෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. බැම්මෙන් මිදී නිදහස් වෙලා නිබ්බානස්ස සච්චිකිරියාය සාක්ෂාත් කරගන්න පුළුවන්. එනිසා මෙතන මේ මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ කෙනෙකුට මේ ලබාගත හැකි ලබාගත යුතු මහත්ඵල මහානිසංස හතක්. එක මග්ගෝ සට්ඨානං විමුක්තියා, දෙක ශෝක පරිදේවා සමතික්කමාය, තුන හතර දුක්ඛ දෝමනසානං අත්තංගමාය, හතර පහ ඥාය, හය ඥායස අධිගමාය, හත නිබ්බානස සච්චිකිරියාය. මේ හතම කෙනෙකුට දිට්ඨ ධම්ම වශයෙන් මේ ජීවිත කාලය තුළම වර්තමාන මොහොතේදීම සාක්ෂාත් කරගන්න පුළුවන්. කොහොමද? යදිනම් චත්තාරෝ සතිපට්ඨාන. යම් කිසි කෙනෙක් නිවැරදිවත් ප්‍රායෝගිකවත් සතර සතිපට්ඨානය පූර්ණ කළොත්. මේ සතර සතිපට්ඨානය හොඳට තේරුම් ගත යුතු දෙයක්. ඒ අනුව කතමේ චත්තාරෝ. මොකද්ද, කොහොමද මේ සතර සතිපට්ඨානය වඩන්නේ? සතර සතිපට්ඨානය කිව්වේ කායේ කායානුපස්සනාව, දෙක වේදනාසු වේදනානුපස්සනාව, තුන චිත්තේ චිත්ත අනුපස්සනාව, හතර ධම්මේසු ධම්ම අනුපස්සනා හතර. දැන් මේ අනුපස්සනා හතර මාගදී භාෂාවෙන් බුද්ධ භාෂිතෙන් විග්‍රහ කරනවා. ඉද භික්කවේ භික්කු කායේ කාය අනුපස්සී විහරති, ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. වේදනාසු වේදනානුපස්සී විහරති, ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. චිත්තේ චිත්තානුපස්සී විහරති, ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. ධම්මේසු ධම්මානුපස්සී විහරති, ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. මේ හතරෙම කායේ කායානුපස්සී විහරති, වේදනාසු වේදනානුපස්සී විහරති, චිත්තේ චිත්තානුපස්සී විහරති, ධම්මේසු ධම්මානුපස්සී විහරති. හතරම සාක්ෂාත් කරගන්න නම් ආතාපි සම්පජානෝ සතිමා. සතිමා, මා කියන්නේ මිදී නිදහස් වීම. මගදී භාෂාවේ කොහේ තිබුණත් මා කියලා අර වැරදි දෙයින් මිදී නිදහස් වීම. සති කියලා තිබුණා නම් හේතුඵල ධාමට බහා ගලපා බලා වැරදි දෙයින් මිදී නිදහස් වීම. සතිමා. මේ වැරදි දේ මොකද්ද? සම්පජානු සං ප්‍රජනනය වන දේ වැරදි දේ. එහෙනම් ආතාපි සම්පජාන, ආතාපි කියන්නේ දවා තවා කෙලෙස් දවා තවා හේතුඵල දහමට බහාගලපා බලා වැරදි දෙයින් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මිදී නිදහස් වීම ආතාපි සම්පජානෝ සතිමා. ණය විනයට සසඳා බැලීම බලා නිදහස් වීම විනය ලෝකේ. මෙහෙම හේතුඵල දහමට බහාගලපා බලා ණය විනයට සසඳා බලා මේ සංසාර දුකෙන් මිදී නිදහස් වීම තමයි ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ. අභිජ්ජා දෝමනස්ස තමයි මේ දුක. එනිසා දැන් අභිඉච්ච කියන්නේ දැඩි ලෝභය, දැඩි ආශාව, දැඩි කැමැත්ත. ඉච්ච කියන්නේ කැමැත්ත. ඉච්ච පටිච්ච වෙනවා, පටිච්ච අභිච්ච වෙනවා. අභිච්ච නිසා ඒකට ඇලෙනවා, උපාදානය කරගෙන අල්ල ගන්න. ඒක නිසා ඒකෙන් උරුම වෙන්නේ දෝමනස්සය. සෝමනස්ස සඳහා සුව සතුට සඳහා අර ඇහැට කනට නාසයට දිවට කයට මනට ප්‍රියදී පාදානය කරගන්නවා අභිජ්ජා. නමුත් උරුම වන දේ දෝමනස්. ඒ දෙකෙන්ම මිදී නිදහස් වීම තමයි ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ. යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ එමනන්නම් ධම්ම විනේ ගාතන්ති. මේ කොතන කොහොම කිව්වත් බුද්ධ භාෂිතයේ හේතුඵල දහමට බහාගලපා බලා වැරදී මිදී නිදහස් වීමත්, ණය විනයට සසඳා බලා ණයෙන් මිදී නිදහස් වීමත් තමා කළ යුත්තේ. එහෙමනම් මේ සතර සතිපට්ඨාන සූත්‍රේන චත්තාරෝ සතිපට්ඨානේ, එහෙම නැත්නම් සතර අනුපස්සන. මේ බුද්ධ වාචිතයේ තියෙන්නේ සතර අනුපස්සන දස අනුස්සති. අනුපස්සන අනුස්සති, මේක හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් මේක කොහොමද වඩන්නේ? විහරති. විහරති වී කියන්නේ වැරදි දේ වෙන් කර කර අත්හැරීම. හිතට එන වැරදි දේ වෙන් කර කර අත්හැරීම විහරති. දැන් විහරති විහරස්මිති විහාරය. අපි බුද්ධ දේශනාවේ බුද්ධ කාලේ විහාරය කිව්වේ ඒ වැරදි දේ වෙන් කර කර යමෙක් අත්හරින්නට යම් තැනක් භාවිතා කළා නම් ඒක විහාරය. ඒ වැරදි දේ වෙන් කර කර අත්හැරීම විහරති. එනිසා මේ තරහක් හිතට එනවා නම් ඒ තරහ ඒ මොහොතෙම හිතෙන් අයින් කරලා ඒ වෙනුවට මෛත්‍රිය ගැනීම භාවිතයට ගැනීම මෙත්තානුස්සති. රාගයක් වෙනවා නම් රාගය සුන්දර බව අත්හැරිලා අසුභානුස්සතිය ගැනීම විහරති. මානයක් වෙනවා නම් ඒ මානය නිච්චසේ සුඛසේ අත්තසේ අස්මිමානය, ඒ නිච්ච බව සුඛ බව අත්ත බව අත්හරිනවා නම් අනිච්ච අනුපස්සනා කළා, දුක්ඛ අනුපස්සනා කළා, අනත්ත අනුපස්සනා කළා, නිත්‍ය සුඛාත්ථ ඉවත් කිරීම, මානේ ඉවත් කිරීම මරණ අනුස්සතිය. ඒ වගේම රාග භව, ද්වේෂ භව, මෝහ භව උදුරා දමන්නට පුළුවන් නම් හිතෙන් හිතේ උපදින රාගය ඒ මොහොතේම ඒක භව උදුරා දමන අනුස්සතිය බුද්ධ අනුස්සතිය. ඒ නිසා මේ අනුස්සති හතරක් බුද්ධ දේශනාවේ විග්‍රහ වෙනවා. අනුස්සති 10කුත් අනුපස්සනා හතරකුත් පූර්ණය කරගන්න මාර්ගයක් කියලා දීලා තියෙනවා. බුද්ධ දේශනාවේ තියෙනවා අනුස්සති 10ක්. මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, ත්‍යාගානුස්සති, සීලානුස්සති, ආනපාන සති. ඒ නිසා බුද්ධ දේශනාවේ තියෙන අනුස්සති 10ම ආනපාන සති සමාධිය භාවනා හැටියට විග්‍රහ කරලා තියෙනවා. මේ අනුස්සති 10 වැඩිමෙන්ම අර සතර අනුපස්සනා පූර්ණය වෙනවා. දැන් කවුරුත් තේරුම් ගන්න ඕනේ මෙතන තියෙනවා කායේ කාය අනුපස්සී විහරති. අනුපස්සී, පස්සී කියන්නේ මාගදී භාෂාවේ පජාති පහනාති පස්සති. පස්සති කියන්නේ ප්‍රහාණය කරන, ඉවත් කරන, හිතේ උපදින වැරදි දේ වෙන් කර කර ප්‍රහාණය කිරීම, අයින් කිරීම, ඉවත් කිරීම පස්සී විහරති. අනුපස්සී විහරති කියන්නේ මාගදී භාෂාවේ වචනයක් අනු. අනු කියන්නේ සිංහල වචනයක් නෙමෙයි. දැන් සිංහල භාෂාවේ වචනයක් තියෙනවා අනු. අනු කියන්නේ සිංහල භාෂාවේ නම් අංශු, එක්ක උපකොටස් මේ වගේ අර්ථයක් දෙන වචනයක්. නමුත් මාගදී භාෂාවේ බුද්ධ භාෂිතේ අනු කිව්වේ නැහැ කොටනකවත් මේ උපකොටස් වලට හෝ අංශු වලට හෝ. අනු කියන්නේ වර්තමාන මොහොතේ හිතේ අලුතෙන් උපදින දේවල් අනු. දැන් අපි වචනයක් ගමු අනුකම්පාව. මේ කම්පාවක් අලුතෙන් ඇති වුණා. මෙතෙක් වෙලාවක් හිතේ ඇති නොවු කම්පනයක් ඇති වුණා නම් ඒක අනුකම්පාවක්. ඒ වගේම හිතේ අලුතෙන් රාගයක් ඇති වුණා නම් ඒක අනුරාගයක්. ඒ වගේම අනුභව. අපි තාම ඇතුළට නොගත්ත දේ ඇතුළට ගන්නවා නම් අනුභව. ඒ වගේම අනුශය. අපි ඇතුළට ගත්තේ නැති ආශය කොටසක් තණ්හානුශය, පටිඝානුශය, අවිද්‍යා අනුශය වර්තමාන මොහොතේ ඇතුළට ගන්නවා. පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. මෙතෙක් නොඇසූ ධර්මයක් භාවිතයට අලුතෙන් ගන්නවා නම් ඒක පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. දැන් මේ අනු කිව්වේ අර සිංහල වචනේ, සිංහල භාෂාවේ තියෙන අනු කියන අදහසක් තේරුමක් අර්ථයක් මේ වචනේ නැහැ. එතකොට යම් කිසි කෙනෙක් අනුපස්සනා වඩනවා නම්, අනුස්සති වඩනවා නම් වර්තමාන මොහොතේ කළ යුතු කළ හැකි දෙයක්. අතීතයට ගියේවා අනුපස්සනා කරන්න හෝ අනුස්සති හැටියට වඩන්න බෑ. අනාගතයේ උපදින්නට එන දෙයක් අනුපස්සනා කරලා අනුස්සති වඩලා ඉවත් කරන්නත් බෑ. වර්තමාන මොහොතේ හිතට එන වැරදි දෙයක්, මේ වැරදි දේ හිතට එන්නේ අර කායේ කාය පටිච්ච වීම නිසායි. චක්කු කාය පටිච්ච වෙනවා රූප කායට, සෝත කාය පටිච්ච වෙනවා ශබ්ද කායට, ගාන කාය පටිච්ච වෙනවා ගන්ධ කායට, දිවහා කාය පටිච්ච වෙනවා රස කායට, පොට්ටබ්බ කාය පටිච්ච වෙනවා කාය කායට, මනෝකාය පටිච්ච වෙනවා ධම්මකායට. දැන් මේ කායකාය 36ක් බුද්ධ දේශනාවේ චචක්ක සූත්‍රයේ සබ්බකාය හැටියට විග්‍රහ කරලා තියෙනවා. මේ කාය කියන්නේ මාගදී භාෂාවේ කය කියන සිංහල වචනේ නෙමෙයි. කය කියන්නේ සිංහල වචනයක්. මාගදී භාෂාවේ බුද්ධ භාෂිතේ මේකට කිව්වේ ශරීරම්. කාය කිව්වේ බුද්ධ භාෂිතේ යම් වේගයක්, වේදනාවක්, ආවේගයක්, චිත්තාවේගයක්, ආවේගයක්, චිත්තාවේගයක්, විඥාන ශක්තියක් නිසා සමුදය උපදිනවා නම්, අනුසය බිහි වෙනවා නම් ඒක කාය. එතකොට දැන් චක්කුකාය පටිච්ච වුණාම රූපකායට අපි එක උදාහරණයක් ගත්තොත් චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ සම්පස්සජා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා සම්භවಂತಿ. මේ පටිච්ච වීම තව සූත්‍රයක චචක්ක සූත්‍රයේ චක්කුකාය පටිච්ච වෙනවා රූපකායට. ඒ කාය දෙක පටිච්ච වීම නිසා විඥානකාය චක්කු විඥානකාය උපදිනවා. මේ කාය තුන චක්කුකාය රූපකාය විඥානකාය තින්නම් මේ සම්පස්සකාය හැටියට එකට සංගති වෙනවා. ඒ හතර එකතු වුණාම වේදනාකායක් ජනිත වෙනවා. ඒ පහ එකතු වුණාම තණ්හාකායක්. ඒ පහ එකතු වුණාම අර උපාදානකාය නිසා සම්භවං කර්ම බීජයක් අලුතෙන් උපත ලබනවා. ඒක තමයි අනුසය. ඒ නිසා මේ කායේ කාය කියන වචනේ කොහේ හෝ ත්‍රිපිටකයේ තියෙනවා නම් සක්කාය දිට්ඨි කියන එකෙත් තියෙනවා, කායගත සති කියන එකෙත් තියෙනවා. කායේ කාය, රූපකාය, ශබ්දකාය, ගානකාය, ජීවකාය, කාය 36ක් බුද්ධ දේශනාවේ විග්‍රහ කරලා තියෙනවා. මේ හැම කායක්ම සබ්බකාය පටිසංවේදී. එනිසා සංවේදී සංවේදනාවක් තමන්ගේ පැවැත්මට උපකාර කරන වේගයක්, වේදනාවක්, ආවේගයක්, ශක්තියක්, විඥාන ශක්තියක්, සමුදය ධර්මයක්, අනුසය ධර්මයක් බිහි කරනවා. එනිසා හොඳට තේරුම් ගන්න ඕන මේ මාගදී භාෂාවේ කායේ කාය කිව්වේ මේ ශරීර කූඩුව කියන අදහසක් අර්ථයක් නෙමෙයි. දැන් චක්කු කාය පටිච්ච වෙනවා රූප කායට, උපදිනවා චක්කු විඥාන කාය. ඒ කාය තුන එකට සම්පස්ස වුණාම සම්පස්ස කාය. ඒ හාය හතර වේදනා කායට හේතු වෙනවා. ඒ හතර පස්වෙනි තණ්හා කායක් උපදිනවා. එනිසා කාය කිව්වේ ශරීර කූඩුව නෙමේ, කය නෙමේ. කාය කිව්වේ ක්‍රියාවේ වේගයක්, වේදනාවක්, ආවේගයක්, චිත්තාවේගයක්, විඥාන ශක්තියක් වර්තමාන මොහොතේ ඉපදීම. මේ වර්තමාන මොහොතේ ඉපදෙන මේ වේගය නිසා තමයි අනුසය උපදින්නේ. එතකොට අනුසය උපදින්නේ කායේ කාය නිසා. ඒ වර්තමාන මොහොතේ උපදින වේගය යම් කිසි කෙනෙකුට ප්‍රහාණය කරන්න පුළුවන් නම්, විහෙරටි කරන්න පුළුවන් නම්, වෙන් කරලා අත්හරින්න පුළුවන් නම්, අන්න කායේ කාය අනුපස්සී විහෙරටි. කායේ කාය අනුපස්සී විහෙරටි කියන්නේ අපි හිතමු දැන් අපි ඇහෙන් අපිට නොගැලපෙන රූපයක් එකපාරට දැක්කා. අපේ තරහකාරී තරාකාරයේ දැක්ක හැටියෙම අර එක පාටම අර චක්කුකාය රූපකායට පටිච්ච වෙලා විඥානකාය ඉපදිලා අර තින්න කාය තුන එකතු වෙලා සම්පස්සකාය අර වේගයක් වේදනාවක් ජනිත වෙනවා. වේදනාව මේකේ ජනිත වූ ගමම්ම තමන්ගේ හිතේ අර තන් පටිගානුසය අලුතෙන් උපදිනවා. මෙන්න මේක තමයි අර කායේ කාය වීම නිසා ඇතිවන ප්‍රතිඵලය. අපි මේ ඒ ප්‍රතිඵලය දැනගෙන තේරුම් ගත්තොත් අපිට පුළුවන්කම තියෙනවා අර අලුතෙන් උපදින අනුසය අනුපස්සනී විහරති කළොත් අර ක්‍රියාවේගය නිසා අපිට වෙන අයහපත ඒ මොහොතෙම ඉවත් කරන්න පුළුවන්. ඒක තමයි කායේ කාය අනුපස්සී විහරති. කොහොමද කරන්නේ? ආතාපි සම්පජානෝ සතිමා හේතුඵල ධහමට බහගලපා බලා විනේය ලෝකේ ණය විනයට සසඳා බලා. මොනවද නැති කරන්නේ? අභිජ්ජා දෝමනස්ස. ඒ අනුව තමාර ශෝක පරිදේව සමතික්කමාය දුක්ඛ දෝමනස්සං අට්ඨංගමාය කරන්නේ. ඒ නිසා මේ කායේ කාය අනුපස්සී විහරති කියන එක තේරුම් ගන්න නම් මේ අනු කියන වචනේ නිවැරදිව අර්ථ ධර්ම නිරුක්ති තේරුම් ගන්න ඕනේ. මේ බුද්ධ භාෂිතේ අනු කියන වචනේ හැම තැනකම තියෙනවා. අනු මෙවැනි අනුසාංගික අනුපූරක අනුක්‍රමික අනුපුබ්බංගම තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරයි කියලා ඔබ දන්නා පළවෙනිම සූත්‍රයේ පළවෙනිම වචනේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය ආරම්භ කරන්නෙම අනු කියන යෝග දෙකකින්. කාම සුකල්ලිකා අනු යෝගෝ අත්තකිල මතා අනු යෝගෝ අනුයෝග දෙකක්. අනුයෝග කියන්නේ වර්තමාන මොහොතේ අලුතෙන් දිගින් දිගටම අනුගමනය කළ යුතු අනුසය උපදින අනුයෝග දෙකක්. එනිසා මේ අනුයෝග දෙකම ඊට පස්සේ ආයි තුන්වෙනි වරට අනුපගම්ම උබෝ අන්තෝ අනුපගම්ම අනු උපගම්ම මේ මාර්ගයට නිවන් මගට නොගැලපෙන අනුයෝග දෙක. එනිසා මේ අනු කියන වචනේ මාගදී භාෂාවේ බුද්ධ දේශනාවේ කොහේවත් සිංහල භාෂාවේ අනු කියන අර්ථයක් නෙමේ විග්‍රහ වෙන්නේ. මේක තේරුම් ගන්න ඕන. ඒ නිසා අනුපූරක අනුපුබ්බංගම අනුමෙවනි අනුස්සති අනුපස්සන අනුසය න අනුසේති. මේ හැම තැනකම අනු කිව්වොත් ඒක වර්තමාන මොහොතේ හිතට එන හෝ ක්‍රියාත්මක වෙන වර්තමාන මොහොතේ ක්‍රියාත්මක වෙන වැරදි හෝ හරි හෝ දෙයක්. වැරදි දේ නම් ඒක අනුසය, හරි දේ නම් ඒක අනුපස්සන විහෙරති අනුපස්සී විහෙරති. එනිසා කායකාය අනුපස්සී කිව්වේ මේ ක්‍රියාවේ වේගය, වේදනාව, ආවේගය, චිත්තාවේගය, විඥාන ශක්තිය නිසා වර්තමාන මොහොතේ අලුතෙන් උපදින අනුසය නොඋපදවාම අත්තරින්න පුළුවන්. කායකාය අනුපස්සී විහෙරති කළොත් කොහොමද ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්ස. දැන් අනු කියන වචනේ ඉස්සර මේ හෙළබිමේ මේ වර්තමාන මොහොතේ අලුතෙන් යම් තැනක් හදනවා නම් නාම පදයකටත් අරගෙන තියෙනවා අනු රාජපුරය. අලුතෙන් රාජපුරයක් හැදුවා. අලුතෙන් හැදූ රාජපුරය අනුරාජපුරය. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ කායේ කාය අනුපස්සී විහරති කියන්නේ වර්තමාන මොහොතේ අලුතෙන් හිතේ උපදින්නට එන තාම නූපන් අනුසය අනුපාද නිරෝධයෙන්ම නෝපදවාම ප්‍රහාණය කිරීම, ඉවත් කිරීම, අස් කිරීම, අහිං කිරීම කායේ කාය අනුපස්සී විහරති. මේ සමුදය වෙන්නට පෙර අනුපාද නිරෝධයෙන් ඉවත් කළ යුතුයි. එතකොට සමුදය වුණොත් අනුසය ඉපදිලා ඉවරයි. සමුදයකේ සම්බන්ධයක් අලුතෙන් උපදිනවා. අර ඇහෙන් දැක්ක තරහකාරියව දැකලා තමන්ගේ හිතේ අර පටිග අනුසය ඉපදුනොත් ඒක සමුදය වුණා. අර ඇහෙන් දැක්ක ප්‍රියමනාප රූපෙට තණ්හාවක් ඇති වෙලා හිතේ ඒ උපාදානයක් කරගත්තොත් අනුසය බිහි වෙලා ඉවරයි. සමුදය බිහි වෙලා ඉවරයි. එතකොට සමුදය බිහිවීමයි අනුසය බිහිවීමයි එකටමයි සිද්ධ වෙන්නේ. සමුදය බිහි වෙන්නට පෙර අනුසය අනුපාද නිරෝධයෙන්ම ප්‍රහාණය කළ යුතුයි. නෝපදවා නිදහස් කරගත යුතු හිත. එතකොට මේ අනුසය ඉපදීම තමා ආසය තැන්පත්වීමට හේතු. කාමාසය, භවාසය, අවිද්‍යාසය, පටිගාස මේ කාමාසය, භවාසය, දිට්ඨියන් ආසය, අවිද්‍යාසය මේ ආසය එකක්වත් ඉපදින්නේ නැහැ අනුසය ඉපදුනේ නැත්නම්. අලුතෙන් උපදින්නේ අනුසය තුනක්. තණ්හානුසය, පටිඝානුසය, අවිද්‍යා අනුසය. මේ අනුසය තුනක් අලුතෙන් ඉපදුනාට තවත් අනුසය හතරක් ඇතුළෙදි අධ්‍යාත්මික වශයෙන් සකස් වෙනවා. එනිසා අනුසය හතක් හැටියට බුද්ධ දේශනාවේ දිට්ඨි අනුසය, විචිකිච්ඡා අනුසය, කාමරාග අනුසය, භවරාග අනුසය, මාන අනුසය, අවිද්‍යා අනුසය, පටිඝානුසය හැටියට අනුසය හතක් බුද්ධ දේශනාවේ විග්‍රහ කරලා තිබුණත් අලුතෙන් උපදින්නේ අනුසය තුනයි. ප්‍රියමනාපදේට ඇලීම නිසා තණ්හා අනුසයත්, අප්‍රිය අමිහිරිදේට ගැටීම නිසා පටිඝා අනුසයත්, ප්‍රිය අප්‍රිය අතර වැරදිසේ මැනීම නිසා අවිද්‍යා අනුසයත් හිතක උපත ලබනවා. එතකොට මේ අනුසය ඉපදීම තමා පැවැත්මට එකම හේතුව. බුද්ධ දේශනාවේ මේ පැවැත්ම නවත්තන්න නම් පැවැත්ම කියන්නේ රාග දේශ මෝහ පවද්දති. පැවැත්ම කියන්නේ ජීවිත පැවැත්ම කියන්නේ රාගය, ද්වේෂය, මෝහය හිතෙන් පවත්වාගෙන වඩා වර්ධනය කරගනිමින් පවත්වාගෙන යනවා. ඒ නිසා අනුසය උපදවන්න ඉපදවීම නවත්තනවා නම් නවත්තන්න ඕන වර්තමාන මොහොතේ. තරහ එන්න ඉස්සෙල්ලා ඒ ඇහෙන් දැක්ක අප්‍රියමී රූපේට අපි අර කායේ කායානුපස්සී විහරති කියන තත්වයෙන් අර තරහ අනුසය පටිඝානුසය ඇතුළට නොගෙන ඒක ප්‍රහාණය කරන්න. ඒ වගේම ප්‍රිය මනාප දෙයක් දැකලා ඒකට තණ්හා වුණොත් තණ්හා අනුසය උපදිනවා. අනුසය උපදින්නට පෙර ඒ ක්‍රියා විවේගය කායේ කාය අනුපස්සනා කරලා අර තණ්හා අනුසය නූපදවයන් දුර. ඒකයි මේ අනුසය න අනුසේටි කරනවා කිව්වේ. මේක මේ කායේ කාය අනුපස්සී විහරති පිළිබඳව විතරක් බුදුහාමුදුරුව විග්‍රහ කරන්න මජ්ඣිම නිකායේ සූත්‍ර දෙකක් විග්‍රහ කළා. පළවෙනි එක තමයි චචක්ක සූත්‍රේ. ඒකේ කාය 36ක් විග්‍රහ කරලා තියෙනවා. දෙවෙනි සූත්‍රය තමයි ඊටාත්ම ගැඹුරු මහා පුඤ්ඤම සූත්‍රය. අර මහා පුඤ්ඤම සූත්‍රය ඒක ඊටත් වඩා අංග සම්පූර්ණ. ඒක නිසා මේ කාය කියන්නේ මේ ක්‍රියාවේ වේගය, වේදනා, ආවේගය, චිත්තාවේගය නිසා හිතේ උපදින සමුදය අනුසය උපදීම පිළිබඳව විග්‍රහයක් කිරීම. ඒ මිසක් දැන් සිංහලට පෘථග්ජන පුද්ගලයෝ පරිවර්තනය කරපු ත්‍රිපිටකයේ මේ මහා සතර ඇතිපට්ඨාන සූත්‍රය සිංහලට පරිවර්තනය කරලා තියෙනවා. කයෙහි කය අනුව බලමින් වාසය කරා. එහෙම කයෙහි කය අනුව බලමින් වාසය කරයි කියන්නේ ඔය කයේ තියෙන නාම කොටසක් නෙමෙයි. ඔක තියෙන මොනකද්ද කොටස? ආපෝ තේජෝ වායෝ පඨවි කියන රූප කොටස. මේ gadul කැටි එකක් තියෙන්නේ ඕක. මේ කෝප්පෙත් තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි. අපේ ශරීරයේත් තියෙන්නේ ආපෝ තේජෝ වායෝ කොටස. ණයට ගත්ත චත්තාරෝ මහා භූත කොටසින් චතුන්නංජ උපාදාය රූප හැටියට ණයට ගත්ත රූප කොටස. ඕක අපිට අපේ වසඟේ කැමැතිසේ පාත්තන්න බෑ. ඒක දිහා බලලා අපිට සතර ඇතිපට්ඨානය පූර්ණ ගන්නත් බෑ. ඒ නිසා මෙතන තියෙන්නේ කය නෙමේ කායේ. කාය කියන එක මාගදී භාෂාවේ ඔය ක්‍රියාවේ වේගය, වේදනාව, ආවේගය, චිත්තාවේගය, විඥාන ශක්තිය සමුදය අනුසය බවට පත්වීම විග්‍රහ කරපු ධර්මතාවයක්. එනිසා කයෙහි කය අනුව බලමින් වාසය කරලා නම් කාටවත් නිවන් දකින්න, එහෙම නැත්නම් මේ අනුසය උදුරා දාන්න, එහෙම නැත්නම් මේ රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල තමන්ගේ අධ්‍යාත්මය ඇතුළාන්තයේ තියෙන මුල් බැහැගෙන තියෙන මුල් තුන උදුරා දාන්න බෑ ඔය කයෙහි කය අනුව බලමින් වාසය කරලා. හැබැයි එකක් තියෙනවා බුදුහාමුදුරුවෝ දේශනා කර, යම් කිසි කෙනෙක් කායේ කය අනුපස්සී විහරති, නිවැරදි ආකාරයට ප්‍රායෝගිකව යුගනද්දව කළොත් ඒ පුද්ගලයාට අලුතෙන් වේදනාවක් උපදින්නේ නැහැ. වේගයක් නැති කල වේදනාවක් උපදින්නේ නැහැ. ඒ නිසා ඉබේම වේදනාසු වේදනානුපස්සී විහරති වෙනවා. එතකොට කාය කායානුපස්සනාවයි කළ යුතු දේ. ඊට පස්සේ එහි ප්‍රතිඵලය හැටියට වේදනාසු වේදනානුපස්සනාව ඉබේම සිද්ධ වෙනවා. හැබැයි ඒක තමා තුළින් තමා විසින් දැනගත යුතුයි. ඒ ඇතිවන වෙනස පජානාති. ඒ අනුව චිත්තේ චිත්තානුපස්සනාවත් පජානාති, සිදු වෙනවා. ඒ අනුව ධම්මේසු ධම්මානුපස්සනාවත් සිදු වෙනවා. මේ අනුව මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ එකක් කළ යුතුයි. ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතු චතරෝ සතිපට්ඨානේ පරිපූර්යෙන්ති. බුදුහාමුදුරුව සූත්‍ර ධර්ම 599ක් දේශනා කළා. මේ එකම ධර්මයයි කළ යුත්තේ මේ සතර ඇතිපට්ඨානේ පූර්ණ වෙන්න. එහෙම නැත්නම් කායගත සති වර්ගය පූර්ණ වෙන්න. මේක එදා සිටපු භික්ෂූන්ටත් තේරුම් ගන්න බැරි වුණා, අමාරු වුණා. මොකද්ද මේ එකම ධර්මය? ඒ ගමන බුදුහාමුදුරුව ඒ කායගත සතිවග්ගේ සූත්‍ර ධර්ම 599ම කිව්වත් යම් යම් අයට තේරුම් ගන්න බැරිවීම නිසා 40 වෙනි පිටේ මේ පොතේ විග්‍රහ කරපු සූත්‍රයක් බුදුහාමුදුරුව දේශනා කළා. ဒုတိය භික්ඛු සුත්ත මේක ඒ 599 තේරුම් ගන්න බැරි භික්ඛූන්ට දේශනා කළ නිසා මේක ဒုတိය භික්ඛු සුත්ත හැටියට නම් කරලා තියෙනවා. මේකේ බුදුහාමුදුරුව නැවත කියනවා මොකක්ද මේ එකම ධම්ම. කතමෝච භික්ඛවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ චත්තාරෝ ධම්මේ පරිපූර්ණ. චත්තාරෝ ධම්මා භාවිතා බහුලීකතා සත්‍ය ධම්මේ පරිපූර්ණ. සත්‍ය ධම්මා භාවිතා බහුලීකතා ද්වේ ධම්මේ පරිපූර්ණ. ආනපානසති සමාධි භික්ඛවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණ. එමනම් චත්තාරෝ සතිපට්ඨානේ පූර්ණය වෙන්නේ ආනපානසති සමාධි භාවනාව බහුලීකට බහුලව. එතකොට මේ ආනපානසති සමාධි කියන්නේ හුස්ම ගැනීම පිට කිරීම නෙමෙයි. මේකයි තේරු. හැබැයි එදා බුදුහාමුදුරුව හිටිය කාලේ ආනපාන ප්‍රාණයාම භාවනා කියලා එකක් තිබුණා. ආනපාන ප්‍රාණයාම භාවනාව මායෝ කසින හුලං ඇදීම පිටකිරීම. ඒක හරි. ආනපාන ප්‍රාණයාම එකත් ආනපාන. ඒක ආනපාන ප්‍රාණයාම මේක ආනපාන සති සමාධි බුද්ධ භාවනාව. ආනපාන සති සමාධි බුද්ධ භාවනාවයි මේක සති භාවනාව. සති කියන්නේ අර ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ හේතුඵල ධහමට බහා ගලපා බලා ණය විනයට සසඳා බලා ආශ්‍රය කළ යුතු දේ අස්ස කිරීමත් ප්‍රහාණය කළ යුතු දේ පස්ස කිරීම. අස්ස පස්ස අස්ස සති පස්ස සති සබ්බ පාප පස්ස කළ යුතුයි කුසල අස්ස අස්ස කළ යුතුයි. එතකොට මේකේ අස්ස පස්ස දෙක ආනපාන සති සමාධි භාවනාවේ තියෙනවා. සබ්බ පාප පස්ස කුසල අස්ස ආනපාන ප්‍රාණයාම භාවනාවේ එහෙම අස්ස පස්ස දෙකක් නැත. ඒකේ අර ආශ්‍රය කළ යුතු දෙයක් හෝ ප්‍රහාණය කළ යුතු දෙයක් හෝ විග්‍රහ වෙන්නේ නැහැ. මේක මහා රාහුලෝවාද සූත්‍රයේ ආනපාන සති සමාධිය අස්ස පස්ස කරන හැටි පොඩි ළමයෙකුට කියලා දෙන්න පුළුවන් ආකාරයට දෙපැත්ත දුවතාවය බුදුහාමුදුරුව විග්‍රහ කළා. ඊට පස්සේ මාගණ්ඩීය සූත්‍රයේ ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට පැහැදිලි වචනවලින් අකුරුවලින් බුද්ධ භාෂිතේ අස්ස පස්ස ආනපාන බව පැහැදිලි කරා. මං ඒ සූත්‍ර කියවන්නේ නැහැ. නමුත් යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් මාගණ්ඩීය සූත්‍රය කියවලා ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් මේ අස්ස පස්ස ධර්ම දෙක මොනවද කියලා. මහා රාහුලෝවාද සූත්‍රය අපිට ඉස්සරහට මේ ආනපාන අස්ස පස්ස ආනපාන සති සමාධි අස්ස පස්ස ටික විග්‍රහ කර. ඒක නිසා දැන් මෙතන හොඳට තේරුම් ගන්න ඕන මේ එකම ධර්මයයි අපි පූර්ණය කරගත්තේ. ඒ එකම දේ තමයි කායේ කාය අනුපස්සී විහෙරටි කරන්න උපකාරවන ආනපාන සති සමාධිය වැඩි. ඊළඟට මේ මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ බුදුහාමුදුරුව මේ සතර අනුස්සති කායේ කායානුපස්සී විහෙරටි හැටියට වේදනාසු වේදනානුපස්සී විහෙරටි හැටියට චිත්තේ චිත්ත අනුපස්සී විහෙරටි හැටියට ධම්මේසු ධම්ම අනුපස්සී විහෙරටි හැටියට සතර සතිපට්ඨානය පූර්ණය කරගන්න ආකාරය විග්‍රහ කළා. යම් කිසි දේශකයෙක් මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ දේශනා කරන කෙනෙක් යම් තැනකදී කිව්වොත් කායානුපස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව කියලා ඒ පුද්ගලයා ධර්මය නොදන්නා ධර්මය විකුත්ති කළ බුද්ධ භාෂිතය ලපිටය අලපිටය අභාෂිතය කරපු කරන පුද්ගලයෙක් වෙන. එනිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ සාත්තං සව්‍යංජනං කේවල පරිපුන්නම් පරිසුද්ධං ඌ බුද්ධ භාෂිතේ අකුරු වචන පදවැල් අඩුවෙන් හෝ වැඩියෙන් හෝ එකතු කරන්න කාටවත් බෑ. අඩු කරන්න කාටවත් බෑ. ඒ නිසා මේක අර්ථය මතුවෙන්නේ කායේ කාය අනුපස්සී විහරති. වේදනාසු වේදනානුපස්සී විහරති. වේදනාසු සුයන් එන්න ඕන. පිරිසිදු වෙනවා හිත. ඒ වගේම චිත්තේ චිත්ත අනුපස්සී විහරති. අවසාන වශයෙන් ධම්මේසු ධම්මානුපස්සී විහරති. එතන සු අකුර තියෙනවා. සුදු කියන්නේ සුදු වෙනවා, පිරිසිදු වෙනවා, පැහැදෙනවා, ප්‍රසාදයටපත් වෙනවා. ඒ නිසා මේ හතර අර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල ආරම්භය. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ආරම්භ වෙන්නේ මේ අනුපස්සනා හතරෙන්. අටාරෝ සතිපට්ඨාන හැටියටගෙන අනුපස්සනා සතර අනුපස්සනා වෙනුයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ආරම්භය. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම පූර්ණණය කරගන්න අවශ්‍ය වෙන්නේ එකම ධර්මය ආසීවිතාය භාවිතාය බහුලී කතාවයි. ඒ එකම ධර්මය තමයි ඊළඟට මේ මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ විග්‍රහ කරන ආනපාන සති සමාධි පබ්බය. කායේ කාය අනුපස්සන කතංච පන භික්කවේ බිකු කායේ කාය අනුපස්සීවය. කතංච පන භික්කවේ කොහොමද මොන ආකාරයටද මේ ආනපාන සති සමාධිය වඩලා කායේ කාය අනුපස්සීවිහෙරටි කරන්නේ. ඒ නිසා මේ කායේ කාය කිව්වේ අර ක්‍රියාවේ වේගය, වේදනාව ආවේගය, චිත්තාවේගය වර්තමාන මොහොතේ උපදින. ඒ වර්තමාන මොහොතේ උපදින අනුවේග තුනක් තියෙනවා. අනුසය තුනක් තියෙනවා. එක තණ්හා අනුසය, ප්‍රියමනාප මිහිරි දෙයට ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් ඇලීම නිසා අනුවේගයක් වේදනාවක් උපදිනවා. ඒ වගේම අප්‍රිය අමිහිරි නොගැලපෙන නොපෑහෙන නොසීහෙන දෙයට පටිඝානුසය උපදිනවා. එක දෙවෙනි මේ. ඒ දෙකේ එකතුව නිසා අවිද්‍යා අනුසය උපදිනවා. තුනම එකටම උපදිනවා. මේකත් හොඳට තේරුම් ගන්න ඕන. මේ හිතේ රාගය, ద్వේෂය, මෝහය තුනම එකටමයි උපදින්නේ. ඉපදුනේ නැත්නම් තුනම එකටම අනුපාද නිරෝධයෙන් නොඋපදවා ඉවත් කරන. හැබැයි පෘථග්ජන පුද්ගලයෙකුට මේකේ වෙනසක් තේරුම් ගන්න බෑ. අර රාගය ද්වේෂය මෝහය තුනම එකටම ඉපදුනත් එකක් බලවත් වෙලා එකක් තමයි හිත කිලුටු කරන ආකාරයට දිගටම ක්‍රියාත්මක වෙන්නේ. දැන් මම මේකට උදාහරණයක් කියන්නම්. තුනම එකටමයි උපදින්නේ. රාගය, ද්වේෂය, මෝහය. අපි හිතමු අපිට කේක් කෑල්ලක් දුන්න කන්න. මේ කොහේ හරි ගියාම මගුල් ගෙදරකට හරි උත්සවයකට හරි මොහොකට හරි ගියාම කේක් කෑල්ලක් දෙනවා පිළිගන්න ඕන කන්න. මේ කේක් කෑල්ල අරගෙන දුන්න නිසා කටක් කනවා. කට කාලා කේක් කෑල්ල කාලා ඊට පස්සේ මේ පුද්ගලයා මේ කේක් කෑල්ලේ තියෙන රස මීට පෙර මුළු ජීවිත කාලයම තුල තමන් කාපු කේක් එක්කලා මේක සංසන්දනය කරනවා, මනිනවා, හිතෙන් මනිනවා, මැනලා මේ කේක් කෑල්ල ප්‍රියමනාපනම් මීට පෙර කාපු කේක් කෑලි වලට වඩා මේක රසනම් මේ කේක් කෑල්ලට රාගයක් ඇති වෙනවා. මීට පෙර කාපු කේක් කෑලි වලට තරහක් නෙමේ දෙවෙනි වේශයක් උපදිනවා. ද්වේෂයක් දෙවෙනි වේශයක් උපදිනවා. අර අප්‍රියමීරි වෙනවා. එතකොට අර රාගය, ද්වේෂය, මෝහය තුනම උපදිනවා. නමුත් මේ කේක් කෑල්ලට තියෙන රාගය නිසා තව කෑල්ලක් ඉල්ලනවා. කොහෙන්ද ගත්තේ අහනවා. අපේ ළමින්ටත් දෙන්න ඕන. කොයි කඩෙන්ද ගත්තේ මේක? මේ කහදන්නේ කොහොමද? මොනවද දැම්මේ? මේ වගේ දහසක් සංචේතනා පවත්තලා ඒ ආමිෂයක් බවට පත් කරගන්න. ඒ නිසා අර තණ්හා අනුසය අලුතෙන් උපදිනවා. බැරි වෙලාවත් ඒකේ කැල්ල මීට පෙර කාපු කේක් කැල්ල තරම් රස නැත්නම් ඒකේ කැල්ලට ඒ මොහොතම ද්වේෂයක් උපදිනවා. වහාම කේක් කැල්ල බිමින්ටි. එකත් කරන එක පටිගානුසු. ඉතින් ඒක නිසා මේක මේ තුනම එකට උපදිනවා. හැබැයි එකක් බලවත්සේ බාහිරයට පෙන්නුම් කරනවා. අර තණ්හා අනුසය ඉපදුන්නේ අර රාග දේශ මෝහ තුනම ක්‍රියාත්මක වූ නිසා. ඒ නිසා ඒ අනුසය උපදින්න බෑ. තණ්හා අනුසය වෙනම, පටිඝ අනුසය වෙනම, අවිද්‍යා අනුසය වෙනම උපදින්නේ නැහැ. තුනම එකටමයි. මේක හොඳට තේරුම් ගන්න. එහෙමනම් ඒ අනුසය උපදින්නේ නැහැ යම් කිසි කෙනෙක් ආනපාන සති සමාධිය නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත්. මේක යුගනද්දව වැඩිය යුතුයි. ඒක මම ඉස්සරහට කියනවා. කොහොමද යුගනද්දව වඩන්නේ කියලා සමත විපස්සනා හැටියට. දැන් මේ ආනපාන සති සමාධිය වැඩිම නිකම්ම කරන්න බෑ. මේකට අවශ්‍ය මූලික පියවර පහක් තමන්ගේ හිතේ තේරුම් ගත යුතුයි. ඒ පියවර පහ තමයි ඉද බික්කවේ මේ ආනපාන සති පබ්බේ විග්‍රහ කරලා තියෙනවා. ඉද බික්කවේ බික්කු අරඤ්ඤගතෝ වා පළවෙනි පියවර, රුක්කමූලගතෝ වා දෙවෙනි පියවර, ශුඤ්ඤාගාරගතෝ වා තුන්වෙනි පියවර, නිසීදති පල්ලංකං ආභූජිත්වා හතරවෙනි පියවර, උජුංකායන් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. මෙතන හැම පේලියක්, වචන පේලියක්, පද පේලියක් අවසානෙම තියෙනවා වා කියලා. අරඤ්ඤගතෝ වා, රුකමූලගතුවා සුඥාගාරගතුවා නිසීදති පල්ලංකං ආභූජිත්වා ජුංකායන් පනිදාය පරිමුකන් සතින් උපට්ට. මාගදී භාෂාව සබ්ද සඥා පමණක් ඇති භාෂාව. ලිකිත භාෂාවක් නෙමේ. ඒක නිසා මේ ටිටක් හෝ කුමාවක් හෝ දාන්න බෑ. ඒ සම්ද සඥාවල කොහොමද තිත් හෝ කොමාතියන්න. එක නිසා මේ වෙන් කරන්න කුමාවක් හෝ ටිටක් හෝ දානවා වෙනුවට මේ වාගියන වචන දැඟර ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙනවා. අර සමනාවා බ්‍රාහ්මණවා මාරේනවා දේවේනවා කේනචිවා ලෝකස්මින් කියල. එතනත් අර වාතියනවා. ඒ බ්‍රහ්මයකෝ දෙවියෙක්කෝ ශ්‍රමණයකෝ වෙන කවුරුව මාරයකෝ වෙන යම් කෙනෙක් හෝ කියන ඒ වෙන්කිරීම කොමාව හෝ ටිත හෝ තමා තියෙන. එනිසා මෙතන තියෙනවා කරුණු පහ මේ මාගදී ශබ්ද සංඥාවලින් විග්‍රහ කරපු කරුණු පහක් තියෙනවා. පළවෙනි එක අරඤ්ඤ ගතෝවා. දැන් රඤ්ඤ අරඤ්ඤ දෙකක් තියෙනවා. දැන් අරණ විභංග සූත්‍රය මජ්ඣිම නිකායේ තියෙන මේ රණ අරණ සරණ විහරණ හරණ සියලු දේ විග්‍රහ කරලා තියෙනවා. එතකොට රණ බිම තමා රඤ්ඤ. රජස් හයක් ඇති තැන රණ බිම. අරඤ්ඤ කිව්වේ මේ රජස් හය අත්හැරීම. රණ බිමෙන් ඉවත් වීම. එතකොට අරඤ්ඤ ගතෝවා කියන්නේ නාම පදයක් නෙමේ ක්‍රියාපදයක්. අර රඤ්ඤ ගතෝවා කියන්නේ රණ බිමට යන එක. අරඤ්ඤ ගතෝවා කියන්නේ රණ බිමෙන් ඉවත් වෙන්න ඕන. දැන් යම් තැනක ගෙදරක හෝ කොහේ හෝ පන්සලක හෝ කැලේක තියෙන අද අර වනවාසී නිකායේ තැනක හෝ තියෙනවා නම් ටෙලිෆෝන් එකක් රූපවාහිනියක් රේඩියෝවක් පුවත්පතක් ඕපදූප කියන දෙයක් සංවිධානයක් මේවා රණ බිම. මේ රණ බිමෙන් හිත නිදහස් කරගන්න. නැතුව වෙන බාහිර අපිට බාහිර දේවල් අපිට අයින් කරන්න බෑ. ඒක සම්භාසව සංවර පරියාය සූත්‍රයේදී විග්‍රහ කරනවා. මේ තමන් දැන් ඒ රණ බිමෙන් ඉවත් වෙන්න ඕන. දැන් මෙතන රණ බිමක් නෙමෙයි. මෙතන අරඤ්ඤ ගතුවා. ඒක නිසා මේ හිත පෑරෙන කිලුටු වෙන සියලු දේවල් රඤ්ඤ ගතුවා රජස්. මේ හයක් බුද්ධ දේශනාවේ විග්‍රහ කරලා තියෙනවා. රයන්නෙන් එන හයක්. එතන තමයි අර රඤ්ඤ. රටි රංග රට රජ රම රස කියලා රජස් හයක්. අර රජස් හරණය කියලා රජෝ වර්ණම් කියලා චූලපන්තක හාමුදුරුවන්ට දුන්න කර්මස්ථානය. එතකොට රජස් කියන්නේ රයන්නෙන් ආරම්භ වන බැරදි දේවල් හයක්. රජස් රඤ්ඤ කියන්නේ ඒ හයම භාවිතයට පරිහරණයට ගැනීම. අරඤ්ඤ කියන්නේ ඒවෑන් රණබිමෙන් රජස් වලින් හිත ඉවත් කර ගැනීම, හිත නිදහස් කර ගැනීම, භාවිතයෙන් බැහැර කිරීම. ඒ නිසා අරඤ්ඤ ගතෝවා කියන එක රණබිමෙන් ඉවත් වීම. තමන්ගෙම සමහර විට ගෙදර පොඩි කාමරයක් වෙන් කරගෙන අරඤ්ඤ ගතෝවා වෙන්න පුළුවන්. ඊළඟට දෙවෙනි එක රුක්කමූල ගතෝවා. මේ මාගදී භාෂාවේ වැඩි භාෂාවෙත් අද තියෙනවා රුක්කමූල ගතෝවා. රුක්කමූල කියන්නේ ආරක්ෂා කර ගැනීම. මේ හිත අර ආගන්තුකයෙහි උපකිලිට්ටේන උපකිලිට්ටම් වලින් අර බාහිරෙන් එන වැරදි බලවේග වලින් හිත ආරක්ෂා කර ගැනීම කියන ක්‍රියාකාරීකම තමයි අර ආගන්තුක උපකිලයට එන උපකිලිට වලට අපි බලෙන් අර වැළඳ ගන්න හොඳ නෑ අහක යන කුණු. ඒක ඒකෙන් මිදි නිදහස් වීම රුක්ක මුල ගැටුවා. හිත ආරක්ෂා කර. ශුන්‍යාගාර ගැටුවා කියන්නේ හිත රාගයෙන් ශුන්‍ය, ද්වේෂයෙන් ශුන්‍ය, මෝහයෙන් ශුන්‍ය වර්තමාන මොහොතක් පාට ගන්න උන. තාම රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල උදුරලා නැහැ. එතකොට රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල උදුරන්න නම් අරඤ්ඤගතුවා, රුක්ක මූල ගතුවා, ශුන්‍යාගාරගතුවා කියන පියවර තුන උපකාරක වෙනවා. හතර නිසීදති පල්ලංකං ආභූජිත්වා. නිසීදති පල්ලංකං කිව්වේ පල්ලංකංකේ පහළම අංකයට. නිසීදති කිව්වේ මානය, අස්මිමානය. මේ මාගදී භාෂාවේ යම් තැනක නිසීදති කිව්වනම් මානය. පල්ලංකං පහළම අංකයට. දැන් බිම පැදුරේ ඉඳගත් මිනිහව තවත් වැටෙන්න තැනක් නැහැ. ඒ වගේ අපේ මේ මානය වැරදි මැනීම පහළම අංකයට ගේන්න. මේකට සංස්කෘත වචනයක් දාලා පර්යංගයෙන් ඉඳ ගන්න ඕන කියලා ත්‍රිපිටකේ පරිවර්තනය කරලා තියෙන්නේ. ඒක සිංහල හෝ මාගදී හෝ අට්ටයක් ධර්මයක් ඇති දෙයක් නෙමෙයි. අර මානය තියෙනවා නම් කොහේ ඉඳගත්තත් පුද්ගලයාගේ හිතේ මානයක්, අස්මානයක්, අභිමානයක්, කීනමානයක්, උච්චමානයක්, තුච්චමානයක් එන්න පුළුවන්. ඒ නිසා අපි බොහොම නිහතමානී වෙන්න ඕන කියන එකයි නිසීදති පල්ලංකං ආභූජිත්වා. අවසානෙක උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපිත්වා. අපි පරිමුඛං, මුඛ හයක් තියෙනවා. මේ බාහිර බලවේග අර රත්තිරංග රට රජ රම රස එන්න ඇතුළට රජස් ඇතුළට ගන්න මුඛ හයක් තියෙනවා. මේ මුඛ හය කෙරෙහිම අපි වර්තමාන මොහොතේ බොහොම අවධාරණයෙන් උපට්ඨපිත්වා උදුරලා දාන්න. වැරදි දෙයක් ආවොත් ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනට සතින් හේතුඵල ධර්මයට බාගලපා බලා ණය විනයට සසඳා උපට්ඨපිත්වා උදුරලා හිතෙන් අස්කරන්න ඕන. ඒ සඳහා කළ යුතු දේ තමයි සෝ සතෝව අස්ස සති, සෝ සතෝව පස්ස සති. අස්ස කිව්වේ ආශ්‍රය කළ යුතු යහපත් දේ ආශ්‍රය කිරීම. පස්ස සති කිව්වේ ප්‍රහාණය කළ යුතු වැරදි දේ, කෙලෙස් සහිත දේ, අකුසල් සහිත දේ හිතෙන් ප්‍රහාණය කිරීම. අස්ස පස්ස කියන එක ආනපාන කියන එකේ කිසි තැනක මාගදී භාෂාවේ මේ හුලං ඇදීම පිටකිරීම කියන අර්ථයක් ඇත්ති නෑ, දෙන්නේ නෑ, එන්නේ නෑ. මෙතන ත්‍රිපිටකය පරිවර්තකයෝ අස්ස සති පස්ස සති කියන එක සිංහලත් නොවන, මාගදිත් නොවන සංස්කෘත භාෂාවෙන් ගත්ත ඡන්දස් වෛදික භාෂාවේ වචන දෙකක් වූ ආශ්වාස ප්‍රාශ්වාස කියන ඡන්දස් වෛදික වචන දෙකක් හැටියට පරිවර්තනය කළා. ඒ නිසා අද මිනිස්සු, සිංහල මිනිස්සු මේ අස්ස පස්ස වෙනුවට අර ආශ්වාස ප්‍රාශ්වාස කරලා නිවන් දකින්න හදනවා. නමුත් කළ යුත්තේ ආශ්‍රය කළ යුතු යහපත් දේ ආශ්‍රය කිරීමත් වර්තමාන මොහොතේ හිතට එන ප්‍රාණය කළ යුතු වැරදිදේ හිතට ආවොත් වර්තමාන මොහොතේ වර්තමාන මොහොතේදී ඒක ප්‍රහාණය කළා හිතෙන් ඉවත් කිරීම. මේකයි සෝ සතෝ අස්ස සති. මේකට හේතු මේක කරන්න සති අස්ස සති පස්ස සති හේතුඵල ධර්මයට බහාගලපා බලා ණය විනයට සසඳා බැලීමයි සති කියන වචනේ තේරුම. එනිසා සතිමා අර සතිමා විනයීය ලෝකයේ කිව්වේ ඒකයි. ඉතින් ඒක නිසා සති කියන වචනේ ත්‍රිපිටකයේ සිංහලට පරිවර්තනය කරනකොට අද සිහිය හැටියට තියෙනවා පරිවර්තනය කළා වැරදිවට. නමුත් ත්‍රිපිටකයේ තියෙන්නේ සති කියන වචනේ සිහියක් නෙමෙයි ස්මෘතිය කියන සංස්කෘත වචනයක් එතෙන්ට දාලා යොදාගෙන තිනවා. ඒවා සහමුලින් බුද්ධ ධර්මය, බුද්ධ භාෂිතය, ලපිතය, අලපිතය, අපාචිතය කරපු විකුත්ති ඡන්දස් වෛදික භාෂාවේ වචන. ඊගාවට හොඳට තේරුම් ගන්න ඕනේ කොහොමද මේ කොයි වෙලාවේද කොහොමද මොකටද කොහොමද අස්ස සති පස්ස සති කළ යුත්තේ. පළමු කොටම දීගංවා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. දීගංවා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති. දීගංවා දීර්ඝ සංසාරේ අපි පුරුදු කරගෙන ආපු යහපත් දේවල් තියෙනවා මිනිස්සු හැටියට. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, අලෝභ, අදේශ, අමෝහ, ලෝභක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය යහපත් දේ, නිවෙන දේ, මිදෙන දේ, ආශ්‍රය කළ යුතු යහපත් දේ. ඒ වගේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා අපිට ඇති වෙන්න පුළුවන් හිතේ. එහෙම යහපත් සිතුවිල්ලක් ආවොත් ඒක දීර්ඝ සංසාරේ පුරුදු කරගෙන ආපු දෙයක් නිසයි ඒ මෛත්‍රිය, කරුණා, මුදිතා, උපේක්ඛා එන්නේ. ඒවා වර්තමාන මොහොතේ අපි වචනයක් අහනකොට, ඇහෙන් රූපයක් දකිනකොට, ඇහෙන් අපි හිතමු සමාධි පිළිමයක් දැක්කා. අපේ හිතට අර මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා එනවා. අපි ඒක ආශේවිතාය, භාවිතාය, බහුලී කතාය. ඒක ආශ්‍රය කළ යුතුයි, බහුලව ආශ්‍රය කළ යුතුයි. ඒක අත්තරින්න හොඳ නෑ. ඒ වගේම දීගංවා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජාන. දීර්ඝ සංසාරේ අපි පුරුදු කරගත්ත චිත්තසංතාන දැන් තැන්පත් කරගත්ත ඒවා වර්තමාන මොහොතේ එන්න ඉඩ තියෙනවා කාම විතක්ක විචාර හැටියට, ව්‍යාපාද විතක්ක විචාර හැටියට, විහිංසා විතක්ක විචාර හැටියට. ඒවා වර්තමාන මොහොතේ අපිට ආවේ අපේ හිතේ මුල් බැහැගෙන දීර්ඝ සංසාරේ පුරුදු කරගෙන පුහුණු කරගෙන ආව නිසයි. ව්‍යාපාද විතක්ක විචාර ආවේ, කාම විතක්ක විචාර ආවේ, විහිංසා විතක්ක විචාර. ඒවා එනකොටම ඒවා ඉවත් කළ යුතු, ප්‍රහාණය කළ යුතු බව දීගංවා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති. ඒ දීර්ඝ සංසාරේ පවත්වගෙන ආපු වැරදි දේ, අයහපත් දේ, ප්‍රහාණය කළ යුතු දේ වහාම භාවිතා කළ බහුලව අපි ඒක හිතෙන් ඉවත් කරන්න ඕන. ඒක ආනාපාන සති සමාධිය වැඩි. ඊළඟට රස්සංවා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති, රස්සංවා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජාන. රස්සං කිව්වේ මාගදී භාෂාවේ මේ වර්තමාන මොහොතේ අර ආගන්තුකෙහි උපකිලිටේන උපකිලිට හැටියට ඒවා දීර්ඝ සංසාරේ පවත්වගෙන ආපු දේවල් නෙමේ. වර්තමාන මොහොතේ ඇහැට කනට නාසයට දිවට කයට පහට ආගන්තුක වශයෙන් දැන් වර්තමාන මොහොතේ අලුතෙන් අරමුණු වන දේ යහපත්නම් ඒක රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති. ඒ වගේම ඇහැට කනට නාසයට දිවට කයට මනට වර්තමාන මොහොතේ එන්නේ අර දෙවෙනි වේශයක් වෛරයක් ක්‍රෝධයක් ඊර්ෂාවක් හෝ රාගයක් මානයක් වුණා ඒවා රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමීති සික්කති පජානාති. ඉතින් ඒක නිසා මේ දීගං වා රස් අස්සසන්තෝ පස්සසන්තෝ කොතනකවත් කොහේවත් නැ මේ හුස්ම ගැනීම දිග හුස්ම කැට හුස්ම කියලා. දිග හුස්ම කෙටි හුස්ම කිව්වා නම් ගානං වා ගන්ධං වා කියන්න ඕන. මාගදී භාෂාවේ හුස්ම ගැනීමට කියන්නේ ගානංච ගන්ධයි. ඒ මිසක් මේ දීගං වා රස්සං වා දිග හුස්ම කෙටි හුස්ම කියන්න මාගදී භාෂාවේ වචනයක් නැහැ. මේක අර පුතග්ජන අසුතවත් පුද්ගලයෝ මේක පරිවර්තනය කරනකොට මේ බුද්ධ භාෂිතය මේ මාගදී භාෂාව මිනිසුන්ගේ නිවන වහන හැටියට පරිවර්තනය කළා. අද මිනිස්සු හුස්ම අරගෙන අර වායෝ කසිනිය පුරලා කසින පිරියම් කරලා හුස්ම ඇදලා පිට කරලා අවුරුදු 50-60 හුස්ම අදින්න කියපු මිනිස්සු අදින මිනිස්සු ඔය කොට්ටාව පැත්තේ කහතුඩුව පැත්තේ පොල්ගසෝවිට පැත්තේ පිළියන්දල පොකුණුවිට පැත්තෙත් ඉන්නවා. ඔය ඔක්කොම හුස්ම ඇද ඇද පිට කර කර නිවන් දකින්නට පාර හොයනවා අතරමං වෙනවා. නමුත් නිවන් දකින්නට නම් මේ අපි ආශ්‍රය කළ යුතු යහපත් දහම් අස්ස කරන්න ඕන, ප්‍රහාණය කළ යුතු වැරදි දහම් පස්ස කරන්න ඕන. අස්ස පස්ස ඒකයි. දීගං වා රස්සං වා අර දීර්ඝ සංසාරේ පුරුදු කරගෙන ආපු යහපත් දේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා හිතට આવොත් වර්තමාන මොහොතේ ආශ්‍රය කරන්න ඕන. දීර්ඝ සංසාරේ පුරුදු කරගෙන ආපු රාග දේශ මොහ සිටිවිලි කාම විතක්ක විචාර ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක විචාර හැටියට આવොත් ඒවා එන මොහොතෙම ක්‍රියාත්මක වන අර වේගයක් උපදින්නට පෙර ඒවා පස්ස කරන්න ඕන, හිතෙන් අස් කරන්න ඕන. ඒකයි අස්ස පස්ස දෙකෙම සික්කති හික්මෙනවා ශික්ෂණය. හැබැයි තාම සංවරති නෑ. සංවර වෙන්නේ සික්කති වුණොත්. සික්කති විහරති කළොත් අර සංවරති තත්ත්වයට පත් වෙනවා. සම්පජානකාරී හෝති බවට පත් වෙනවා. ඊළඟට මේ විදිහට අර යහපද්දේ ආශ්‍රය කරන කොටත් වැරදිදේ ප්‍රහාණය කරන කොටත් අර සබ්බ කාය චක්කු කාය සෝත කාය ගාන කාය ජිවා කාය 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 මනෝ කාය ධම්ම කාය මේ වගේ කාය 36 තමා සබ්බ කාය. සබ්බ කාය අස්ස පස්ස මේක චක්ක සූත්‍රයේ මේ සබ්බ කාය අස්ස පස්ස කරන හැටි පැහැදිලිව තියෙනවා. මේ මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ අවසානයේ සච්ච පබ්බේ මේ අස්සපස්ස විග්‍රහ කරලා තියෙනවා. ඒක අවසානෙට විග්‍රහ කළාම තේරෙයි. ඒ නිසා එහෙම වැරදි දේ හිතට එන ඉවත් කළාම ප්‍රහාණය කළාම ඒ වෙනුවට හරි දේ ගත්තා. තරහක් එන වෙලාවට ඒ තරහ ක්‍රියාත්මක වෙන්න වේගයක් වේදනාවක් හැටියට ඉඩ නොදී මෙත්තානුස්සතිය වැඩුවොත් අර පස්සම්බයං කාය සංකාර පස්සම්බයං කාය සංකාරං ඒ පස්ස කිරීමෙනුත් වැරදිදේ යහපත්දේ ආශ්‍රය කිරීමෙනුත් පස්සම්බයං කාය සංකාර පස්සං බයං පස්සං කිව්වේ ප්‍රහාණය වෙනවා බය බය බේරව හිතෙන් ඉවත් වෙනවා අපිට බය ඇති වෙන්නේ අපි වැරදිදේ ආශ්‍රය කළොත් උපාදානය කරගත්තොත් හරිදේ ආශ්‍රය නොකළොත් හරිදේ නොකළොත් ඒ නිසා අර බය බේරව හිතෙන් නැති වෙනවා ඒකයි පස්සම් බයං කාය සංකාර ඊළඟට පස්සම් බයං චිත්ත සංකාරං නුත් තියෙනවා ඊගාවට ඊගාව පබ්බෙකට ඊළඟට උපමාවක් බුදුහාමුදුරුවෝ දීලා තියෙනවා සේයතාපි යම්කිසි තැනක මාගදී බුද්ධ භාෂිතයේ කොතන හෝ සේයතාපි කියන වචනේ තියෙනවා නම් ඒක බුදුහාමුදුරුව උපමාවක් උදාහරණයක් කාටත් තේරුම් ගත හැකි උපමාවක් උපමාවකින් උදාහරණයකින් මේක බුදුහාමුදුරුව විග්‍රහ කරන දක්කෝ බමකාරෝවා බමකාර අන්තේවාසිකාවා දීගං දීගංවා අජ්ජන්තෝ දීගං අජ්ජාමීති පජානාති රසංවා අජ්ජන්තෝ රසං අජ්ජාමීති පජානාති බමකාරෝ කියන්නේ එකක් ත්‍රිපිටක කාර්යය සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ බඩුවෙක් කියන එක සහ මුලින්ම වැරදි බමකාරෝ කියන්නේ කම්මල්කාර අර මයිනහම අදින කම්මල්කාරය ඒ මයිනහම අදින කම්මල්කාරය අර යකඩ රත් කරනවා අර දීර්ඝ වශයෙන් මයිනහම ඇදලා හොඳට උණු වෙන විදිහට රත් කරනවා ඊට පස්සේ බොහොම හිමින් ඇදලා අර තලන්න පුළුවන් ගානට නිවනවා ඒකයි දීගංවා රසංවා ඒ මිසක් මෙතන මේ බඩුවෙක් නෙමේ කම්මල්කාරයෙක් මයිනහවාදින කම්මල් ඒ වගේ අපිත් මේ අස්සපස්ස කරලා අර දීර්ඝ සංසාරේ ගෙනාපු වැරදි දේවල් අයින් කරලා ඒ වගේම යහපත් දේ භාවිත කරලා වර්තමාන මොහොත දකින යහපත් දේ ආශ්‍රය කරලා වර්තමාන මොහොත දකින වැරදි දේ ඉවත් කිරීමයි දීගංවා රසංවා මේ ආකාරයට හිත පිරිසිදු කරගන්න ඕන මේ දෙආකාරයෙන්ම දෙපැත්තෙන්ම හිත පිරිසිදු විය යුතුයි හිත පිරිසිදු වෙනවා තරහක් ආපු වෙලාවට තරහෙන් වේගයක් වේදනාවක් නොගෙන මෛත්‍රියක් කිරීම අස්සපස්ස කිරීම ආනපාන වැඩීම රාගයක් ආපු වෙලාවට අසුභානුස්සතිය වැඩීම ආනපාන සති භාවනාව මානයක් ආපු වෙලාවට වැරදි දේ නිච්චසේ සුඛසේ අත්තසේ අසුමානය ඇති වූ වෙලාවට අනිච්ච දුක්ඛ අනත්ත අනුපස්සනා කරලා නිච්ච සුඛාත්ත හිතෙන් ඉවත් කිරීම ආනපාන සති සමාධි භාව ඒ වගේම බැම්මක් බැඳීමක් ආපු වෙලාවට ඒ බැම්මෙන් මිදී නිදහස් වෙන්න නිබ්බිදානුපස්සනාව වඩලා නන්දි රාග සිත අභිනන්දනයේ හිතෙන් ඉවත් කිරීම ආනපාන රාගයක් ආපු වෙලාවට විරාගානුපස්සනාව වඩලා රාගයේ හිතෙන් ඉවත් කිරීම ආනපාන අර හිතේ සංචේතනා පවත්වනකොට පාටන්න ආපු වෙලාවට කාම විතක්ක විචාර ව්‍යාපාද විතක්ක විචාර හැටියට හිතෙන් රෝධ ගහන්න නැතුව නිරෝධානුපස්සනාව වඩලා සමුදය බීවීම නැවැත්වීම නිරෝධානුපස්සනාව ඒ වගේම යමක් උපාදානය කරගන්න නවත්තන්න පටි නිස්සග්ගානුපස්සනාව වඩලා සබ්බ උපදී පජහති කිරීම ආනපාන සති සමාධි භාවනාව වැඩීම. එහෙමනම් මේකෙ තියෙනවා මේ ආනපාන සති සමාධි භාවනාව දෙපැත්තක් තියෙනවා. අස්ස ආශ්‍රය කළ යුතු දේත් පස්ස ප්‍රහාණය දෙකෙන්ම විය යුත්තේ හිත පිරිසිදු වීමයි. සබ්බ පාප පස්ස කිරීමෙනුත් කුසල අස්ස කිරීමෙනුත් සචිත්ත පරියෝදපන. සචිත්තය තමන්ගේ චිත්තය පූර්ණ වශයෙන් පිරිසිදු වෙනවා. මෙහෙම කරගෙන යනකොට ඉති අජ්ජත්තාව අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහරති බහිද්ධාව කායේ කායානුපස්සී විහරති. අධ්‍යාත්මික වශයෙන් තමන්ගේ හිතත් පිරිසිදු වෙනවා, කායේ කායානුපස්සී විහරති වෙනවා. බාහිර ලෝකයටත් අපි අර මෙත්සිතක් මෛත්‍රිය සිතක් ඒ වගේ මාසුභානුස්සතියෙන් මරණානුස්සතියෙන් බුද්ධානුස්සතියෙන් බාහිර ලෝකයටත් යහපතක් බාහිරවත් අපේ යහපත් සිතුවිල්ලක් යනවා, යහපත් සත්‍යක්‍රියාවක් කර. ඒ නිසා දැන් ආනපාන සති සමාධිය නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් වඩනවා නම් අධ්‍යාත්මික වශයෙන් තමන්ගේ හිතත් නිවෙනවා, බාහිර වශයෙන් මේ විශ්වයට ලෝකයටත් අපි යහපතක් සිතක් ශාන්තියක් සහනයක් සුවයක් පතුරෝ. දෙක් පැත්තම පිරිසිදු වෙනවා. බැරි වෙලාවත් මෙහෙම ආනපාන සති සමාධිය වඩාගෙන යනකොට අපිට ඒක කරන්න බැරි වුණොත් සමුදය බිහි වෙනවා. හැබැයි සමුදය බිහි වුණාට අලුතෙන් සම්බන්ධයක් උපත ලැබුවට අනුසය ඉපදුනාට සමුදය ධම්මාවා වය ධම්මා. සමුදය වය වෙලා යනවා දවස් හතකින්. ඒ නිසා සමුදය බිහි වුණොත් ඒකට අපි ඒක පස්සේ ඒක බිහි වුණාට පස්සේ ඒක නැති කරන්න උත්සාහ දරලා වැඩක් නැහැ, හරයක් නැහැ. සමුදේ ධම්මාවා වය ධම්මා. ඒක දින හතකින් වැය වෙලා යයි. මේක තේරුම් ගන්න ඕන. ඒ අනුව අත්තිකායෝතිවා පනස්ස සති පච්චුප්පට්ඨිතා හෝති ඥානමත්තාය පටිසතිමත්තාය අනිශ්චිතෝච විහරති නච කිංචි ලෝකේ උපාදී. නච කිංචි ලෝකේ උපාදී අනිශ්චිතෝච විහරති. මේ පැවැත්ම තුළ අපි සිතෙන් උපාදානය කරගන්න කිසිම දෙයක් කිසිවකුත් සබ්බේ ධම්මා අපේ කැමැත්ත අනුව නිච්චසේ සුඛසේ අත්තසේ අපිට ඕන විදිහට අපේ කැමැත්ත අනුව උපාදානය කරගෙන අපිට අවශ්‍ය විදිහට පවත්ව ගන්න නවත්ව ගන්න පුළුවන් ධර්මතාවයක් මේ පැවැත්ම තුළ නැත යන්න යථා පරිදි තේරුම් ගැනීමයි අනිශ්චිතෝච විහරති නච කිංචි ලෝකේ පාදී. ඒක අත්තිකායෝතිවා පනස්ස සති පච්චුප්පට්ඨිතා හෝති. පච්චුප්පට්ඨිතා කියන්නේ පච්චුප්පන්න කියන්නේ වර්තමාන මොහොතේ. වර්තමාන මොහොතේ අපි අර යමක් උපාදානය කරගන්න අවශ්‍ය වේගය වේදනා වා වේගය චිත්තා වේගය අනුසය උපදීන. ඒ නිසා ඥානමත්තාය පටිසතිමත්තාය. ඥානමත්තාය පටිසතිමත්තාය කිව්වේ හේතුඵල ධර්මයට බහගලපා බලා ණය විනයට සසඳා බලා ඒ වර්තමාන මොහොතේ උපාදානය කරගන්නට හේතු වෙන ඒ වේගය වේදනාව ආවේගය වැරදි දෙයක් බව දැනගෙන ඒ වේගය අපේ කැමැත්ත අනුව පවත්ව ගන්න නවත්ව ගන්න බැරි බව තීරුම් ගත්තාම ඒක අර අනිසිතෝච විහරති විහරති. වෙන්කර කර අත්තරිමින් ඒ උපාදානය කරගන්නේ නැතුව ඒ මොහොතෙම විමුක්තියට නිදහසටපත් වුණා. උපාදානය කරගන්න සබ්බූපදී පජහති කර. ඒක තමයි ධර්මතාවය. මේ අනුව මේ මහා සතර ඇතිපට්ඨාන සූත්‍රයේ ආනපාන සති සමාධි පබ්බය විග්‍රහ කළා. තව පබ්බ 20ක් හෙට සහ අනිද්දා වචනින් වචනේ අකුරෙන් අකුර ඔබට ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්න පුළුවන් විදිහට විග්‍රහ කරන්න අදහස් කරනවා. දැන් තඹ පැය දැන් වෙලාව 4:40. අද පැයකුත් විනාඩි 40ක් ගන්න වුණා මේකට. මොකද මේක තමයි දැන් බොහොම සුළු කරුණක් විතරයි අද කිව්වේ. පළවෙනි එක අනු කියන වචනේ අනුපස්සනා අනුසති අනුසය. අනු කියන වචනේ බොහොම ගැඹුරෙන් තේරුම් ගත යුතු දෙයක්. මුළු බුද්ධ දේශනාවේ හැම තැනකම තියෙන්නේ අනු. අනුපූරක, අනුපුබ්බංගම, අනුසාංගික, ඒ වගේම මේ සියලුම බුද්ධ දේශනාව පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. මේක පෙර නොවිදු අලුතෙන් භාවිතයට ගත යුතු, අලුතෙන් අසා දැනගත යුතු දහමක්. එකයි පුබ්බේ අනනුසුතේසු ධම්මේ. මේ අනු තේරුම් ගත්තේ නැත්නම් අර අනුയോഗ තේරුම් ගන්නත් බෑ. මේ අනුපූරක අනුසය තේරුම් ගන්නත් බෑ. ඒක එකක්. දෙවෙනි එක මේ මාගදී භාෂාවේ කාය කියන වචනේ කොහොමත්ම ශරීර කියන වචනේ නෑ. දැන් මේ මාගදී භාෂාවේ මහා සතර ඇතිපට්ඨාන සූත්‍රයේ ඉදිරියට තියෙනවා මේ අපි සිංහලෙන් කය කියන එකට මාගදී භාෂාවේ කියලා තියෙන්නේ ශරීරං එහෙම නැත්නම් සිවති කාය. ඒ දෙකම පාවිච්චි කරලා තියෙනවා. හැබැයි කාය කියන්නේ කිසි තැනක ශරීරයට නෙමෙයි. ශරීරයට නෙමෙයි. චත්තාරෝ මහා භූත උපාද රූපන්න ඒත් ශරීරං කියලා කියන්න පුළුවන්. නමුත් මේකේ මේ වේගයක් වේදනාවක් තියෙන්නේ ඔය ආපෝ තේජෝ වායෝ පඨවි කියන ශරීර නිසා නෙමෙයි. මොකක් නිසාද මේ වේගය වේදනාව ආවේගය තියෙන්නේ? අර කායේ කාය පටිච්ච වෙන නිසා. චක්කු කාය රූප කායට පටිච්ච වෙලා විඥාන කාය උපදින නිසා. ඒ කාය තුන එකතු වෙලා සම්පස්ස කායනිය ලෙස වේගයක් උපදින නිසා. ඒ වේග අතර අලුතෙන් ජනිත කරන නිසා වේදනාවක්. වේදනා කාය ඊට පස්සේ තණ්හා කාය, උපාදාන කාය, කාය හයක් හැම තැනකදීම අලුතෙන් අනුසය හැටියට උපදවා ගන්නා නිසා. ඒක මේ දෙක තේරුම් ගන්න ඕන. ඒ දෙක තේරුම් ගත්තොත් මේ මහා සතර ඇතිපට්ඨාන සූත්‍රයේ ඉන්න කාය කායානුපස්සනාව එහෙම නැත්නම් කායගත සතිය පිළිබඳව තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා කාය කියන්නේ සිංහල වචනයක්, අනු කියන්නේ සිංහල වචනයක්. මේ සිංහල වචන මාගදී වචනත් එක්ක වැරදියට මේ පරිවර්තනය කරගත්තොත් බැහැන්නේ පහන්නේ නිවන. හොඳයි, දැන් මොනහරි ප්‍රශ්නයක් තියෙනවා නම් තව පැය අපි 5:45 විතර නවත්වනවා. අර බස් වල යන්න තියෙන අයට නවත්තන්න නැත්නම් 6 වෙනකන් තමයි මේ භාවනා වැඩසටහන තියන්න ඕන. නමුත් මේ සාකච්ඡාව තව පැයක් තියෙනවා. ඕන කෙනෙකුට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඕනම කෙනෙකුට ඕනෑම ප්‍රශ්නයක් අහලා පැහැදිලි කරගන්න, විස්ග්‍රහ කරගන්න පුළුවන්. අහන්න ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබ අහන්න.
සරයි ස්වාමීන් වහන්සේ
කාටත් ඇහෙන විදිහට අහන්න ඕන.
රස්සන්වා කියන එකත් වට්ටුප්පන්නාති කියන ඒ දෙකයි දෙකම එකටමද
කියන්නේ? දෙකම ඔව් රස්සන්වා කියන්නේ වර්තමාන මොහොතේ අර ආගන්තුකේ උපකිලිටේන උපකිලිට්ටා. ඒක එන්නේ ඇහැට කන්නට නාසයට දිවට කයට කියන පහට පමණයි. දීගංවා තියෙන්නේ අර ඇහැට කන්නට නාසයට දිවට කයට නෙමෙයි. දීගංවා කොහොමද එන්නේ? මේ මොහොතේ පෙර මොහොතක ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් කියන පහෙන් අරගෙන දැන් චිත්ත සන්තානේ ගතියක් හැටියට දීගංවා ගතියක් හැටියට ඇතුළේ තැන්පත් කරපු දේ දීගංවා. තාම තැන්පත් කර නොගත්ත වර්තමාන මොහොතේ අලුතෙන් එන දේ රස්සංවා. ඒක තැන්පත් කරගත්තොත් හෙට වෙනකොට ඒකත් දීගංවා වෙනවා. දැන් රස්සංවා තව පැයකින් ආයි දීගංවා වෙනවා. මේ මාගදී භාෂාව නිකන් සිංහල භාෂාවෙන් කිව්වොත් සියලු තැන්වල නාමපද ක්‍රියාපද ක්‍රියාපද නාමපද කරලා නොයෙකුත් ආකාරයේ ත්‍රිපිටක පරිවර්තකයෝ සිංහලට හිතාගන්න බැරි ආකාරයට සියලු බුද්ධ භාෂිතේ ලපිතේ මිනිසුන්ගේ නිවන වහන විදිහට වැරදි විදිහට සිංහලට පරිවර්තනය කරලා තියෙනවා. එකයි කියන්න තියෙන්නේ. මේකක් අරගෙන කියන්න ඕනේ මේ මයික් එක. නැතු මට ඇහුනට වැඩක් නැහැ. මේ මට ඇහෙන්න නෙමෙයි කියන්න ඕනේ.
ඔස්සේ රහමංස දැන් කායේන වාචා චිත්තේ කියන්නේ
කායේන වාචා චිත්තේ. කායින් කියන්නේ ක්‍රියාවෙන් කාය එක. අර වේගයකින් වාචාය වචනෙන් චිත්තේන සිතින්. එනිසා ක්‍රියාවෙන් දැන් මේ ශරීර කූඩුවෙන් කයෙන් කළ හැකි ක්‍රියාව බෑ. ඕකේ තියෙන ආපෝ තේජෝ වායෝ පඨවි මහ භූත හතර. එතකොට ඔය කාය කියන්නේ අර වේගයක් නිසා කරන ක්‍රියාවක්. තේරුණාද? දැන් ප්‍රාණඝාතයක් කරන්නේ ඔය ආපෝ තේජෝ වායෝ පඨවි හතරෙන්ද? මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය. මනසාචේ පදුට්ටේන භාසචිවා කරෝචිවා. එනිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ ගඩොල් කැටේ එකත් මේ පුද්ගලයෙකුගේ ශරීර කූඩුව තුළ තියෙන ආපෝ තේජෝ වායෝ පඨවි හතරත් එකයි. දෙකක් නෙමෙයි. ඒත් ආපෝ තේජෝ වායෝ පඨවි හතර මේ ශරීර කූඩුව. මේකට ශක්තියක් දුන්නේ කොහෙන්ද? අර ක්‍රියාව අර කාය අර වේගය නිසා. ඒ වේගය තියෙන්නේ වෙන පැත්තකින් උපදින්නේ. ඒ වේගය එක්කෙනෙකුට උපදින වේගය තව කෙනෙකුට වෙන විදිහකට උපදින. ඒක වේගය විවිධාකාරයට උපදිනවා. දැන් එක්කෙනෙකුට මේ කාය ප්‍රිය මනාප වේගයක් උපදිනවා. තව කෙනෙකුට ඒ කායම අප්‍රියමිහිරි වේගයක් උපදිනවා. ඒක නිසා මේ කාය එක විදිහටම නෙමේ සියලු අයගේ අර චේතනාහම් භික්කවේ කම්මං වදාම්. ඒ චේතනාව අනුවයි අර ක්‍රියාවේ වේගය කායේ කාය ඇති වෙන්නේ.
අවසරයි ආර්යයන් වහන්සේ. මේ ධම්මචක්කය සූත්‍රයේ දේශනාවේ තියෙන මේ ශබ්ද මනුස්සා වේසුන් කියන එක තව පොතක සඳහන් වෙනවා ධම් ගෝසාපයත්වය. මේක කොහොමද අදහස්?
නෑ මේක තියෙන්නේ සද්දං සුත්වා දේවා මනුස්සාවේසු. දැන් මේ දෙවියන්ට පුළුවන් වෙනවා මිනිහෙක් කතා කරන දේ මිනිස්සේ කියන දේ ශ්‍රවණය කරන්න මනුස්ස ආවේශයක් ගන්න. හැබැයි අර දෙවියන්ට දිව්‍ය ඥානයක් තියෙන නිසා දිව කන මිනිස් කනක් හැටියට ආවේශ ගන්නන්න පුළුවන්. දිව මන දිව්‍ය ඥානය මනුස්ස මනසක් වගේ ආවේශය වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා ඒ කනයි මනසයි දෙවියන්ට පුළුවන් වෙනවා මේ මිනිහෙක් කියන බණ අහන්න මනුස්සාවේසුන් කරන්න. මනුස්සාවේසුන් නොකොළොත් මේ මිනිහෙක් කියන බණ ලෙවියන්ට අහන්න බෑ. දැන් අපි ධර්ම දේශනාවක් කරන්න ඉස්සෙල්ලා දේවතා ආරාධනයක් කරන්නේ ඇයි? සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කද. ඒක නිසා එහෙම දේවතා ආරාධනයක් අපි කරනකොට අත්‍රා ගච්ඡන්තු දේවතා හැම තැනකම තනින් තැනට අත්‍රා ගච්ඡන්තු තනින් තැන ඇවිදින සමහර විටක ගමන් කරන. දැන් මේ එකපාර්ට මේ කියන මේ වචන ටික නිසා කිලෝමීටර් 1000ක් ඈත ඉන්න දෙවියෙකුත් එක මෙහෙම කරනකොට මෙතන ඇවිල්ලා මේ ධර්මය අහන්න අර මනුස්සාවේසුන් වෙලා මිනිස්සුන්ට වඩා හොඳට තැන්පත් වෙලා මේ කියන බණ අහනවා. හැබැයි බහ අහන්නේ නැහැ. දෙවියෙන් නැහැ බහ අහන්න. දෙවියෝ හොඳට දන්නවා බහ මොනවද බණ මොනවද. බහ කියන්නේ මොනවද? බව හදනදී. ඔය දැන් ඔය රේඩියෝවල ගුවන්විදුලිවල බෞද්ධ චැනල් එකේ කියන්නේ බහ ලෝකෙ හදන දේ. දෙව් මිනිස් සැප කෙලවර නිවන් දකින්නවා කියන්නේ බව හදන දේ. අර රූප සම්පත් භෝග සම්පත් ධන සම්පත් ලබන්න ඔය සංවිධාන හදන්න ඔය මිනිස්සුන්ගේ සමාජ සේවය කරන්න බහ. බණ කියන්නේ බව නසන. බව කියන්නේ රාග බව, ද්වේෂ බව, මෝහ බව කියන කෙලෙස් බව නසන දහම විතරයි දෙවියෝ අහන්නේ. ඒ මිසක් බහ අහන්න දෙවියෝ එන්නේ නැහැ. බණ අහන්න
දෙවියෝ කැමතුණා නේද? කැමතුණා දෙවිවරු ඒ දේශනාව අහලා.
ඔව් ඔව් ඔක්කොම නැවතුණා. සියලු දෙවියෝ අර එහෙම ගමන් කරපු බොහොම දෙවියොත් මේ නොයිවසිල්ලෙන් හිටියේ කවදද බුදු කෙනෙක් බුදු වෙන්නේ අපිට බණ අහන්න කියලා. ඒක නිසා අර බුදුහාමුදුරුව ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරනකොට අර සද්දං සුත්වා මේ සද්ද මේ ශ්‍රමණය කරන්න අර දිවකන දිවමන අර මනුස්ස ආවේසුම් කරගෙන දෙවියෝ මෙතනත් ඉන්නවා. මෙතනත් මේ දැන් ශ්‍රවණය කරනවා. බණ කියනවා නම් කොහේ හෝ, හැබැයි බහ කියනවා නම් ඔය මරණ ගවල්වල කියන බහ ඒවා මේවා, ඔය මගුල් ගවල්වල තව දාන ගවල්වල ඒවා බහ. ඒවා අහන්න මේ දෙවියෝ එන්නෙත් නැහැ අහන්නෙත් නැහැ යනවා යන්න. අර ආරාධනා කළයි කියලා දෙවියෝ දන්නවා හරියටම බහ මොනවද බණ මොනවද කියලා.
වංශුවකත් තියෙනවා සාදු.
අවසරයි රියතුන් වහන්ස, මේ මට පැහැදිලි කර දෙන්න මේ අනුපස්සනා කියන වචන
මොකද්ද?
කාය අනුපස්සනාව කියන්නේ.
ඔව්
පැහැදිලි කර දෙන්න.
දැන් මෙතෙක් වෙලා පැහැදිලි කළේ අනුපස්සනා. තේරුනේ නැතුවට තාම ඉතින් මට කරන්න දෙයක් නැහැ. අනුපස්සනා කියන්නේ වර්තමාන මොහොතේ අලුතෙන් හිතට එන වැරදි දේ වර්තමාන මොහොතේදීම හිතෙන් ප්‍රහාණය කළා ඉවත් කරන්නට කරන ක්‍රියාකාරකම් හතර අනුපස්සී විහෙරටි. හිතට එන වර්තමාන මොහොතේ හිතට එන වැරදි ක්‍රියාකාරකම් හතරක් කායේ කාය වේදනාසු වේදනා, එහෙම නැත්නම් අර ක්‍රියාවේ වේගය වේදනාව ආවේගය චිත්තාවේගය විඥාන ශක්තිය සමුදය ධර්මයක් බවට පත් වී අනුසය උපදිනවා නම් අන්න ඒක ප්‍රහාණය කරන්න ඉවත් කරන්න අස් කරන්න නොඋපදවාම අනුපාද නිරෝධයෙන්ම සමුදය නොඋපදවා ඉන්න කරන ක්‍රියාකාරකම් හතර කායේ කාය අනුපස්සී විහරති, වේදනාසු වේදනා අනුපස්සී විහරති, චිත්තේ චිත්ත අනුපස්සී විහරති, ධම්මේසු ධම්ම අනුපස්සී විහර. මේකේ හතරක් කරන්න දෙයක් නැහැ, එකයි තියෙන. ඒ කරන්න ඕන එකම එකතේ තමයි කායේ කාය අනුපස්සී විහරති වෙන්න ආනපාන සති සමාධියේ පීඩා කටයුතු කිරීම. ආනපාන සති සමාධියේ පිහිටා කටයුතු කිරීමෙන් සතර අනුපස්සනාවම පූර්ණ වෙනවා, දස අනුස්සතියම පූර්ණය වෙනවා. බුද්ධ දේශනාවේ බුදුහාමුදුරුවෝ කර්මස්ථාන හැටියට දුන්නේ ඉදිරිපත් කළේ අනුපස්සනා හතරක් අනුස්සති දහයක් වැඩෙන එකම එක ධර්මය ආනපාන සති සමාධිය. බව උදුරා දමන්නට උපකාර වෙන ආනපාන සති සමාධිය. එතකොට බුද්ධ දේශනාවේ කර්මස්ථාන තියෙන්නේ එකයි. මොකද්ද ඒක? ආනපාන සති සමාධිය. හැබැයි අනුස්සති 10ක් තියෙනවා. අනුස්සති 10න් අපි සීලානුස්සතිය වැඩුවත් ආනපාන සති සමාධිය වැඩිනවා. ත්‍යාගානුස්සතිය වැඩුවත් ආනපාන සති සමාධිය, බුද්ධානුස්සතිය, මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය, මරණානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, ද්වේතානුස්සතිය, මේ අනුස්සති 10යි කොයික වැඩුවත් ආනපාන සති සමාධිය වැඩිනවා. ආනපාන සති සමාධිය වඩනවා නම් අනුස්සති 10 පූර්ණ වෙලා අනුපස්සනා හතරම පූර්ණය වෙනවා. ඒක බුද්ධ වාචිතේ.
අවසරයි ආරයන්ස. නක්කත් යක්ක භූතානම් පාපග්‍රහණි වර්ණා කියද්දි මේ පාපග්‍රහ කියන්නේ පාපී ග්‍රහයන්ගෙන් ඇතිවන දෝෂ කියන එකද?
නක්කත් යක්ක භූතානම් කියන්නේ මේ පැවැත්ම තුල තියෙන මිනිස්සු නක්කත්. නක්ෂාත්‍රය බලන්නේ කායෙන් බේරෙන්නද? ඔය භූතයන්ගෙන්, පෙරේතයන්ගෙන් බලවේග වලින් මිදී නිදහස් වෙන. ඒකෙන් මිදී නිදහස් වෙන්න නම් අපි මේ නක්ෂාත්‍රයට අනුව බලලා හරියන්නේ වර්තමාන මොහොතේ අපේ හිතේ මොකද්ද යහපත් පිරිසිදු චේතනාවක් ඇති කරගත්තාම ඒක හොඳම නැකතයි. ඒක තමයි සියලු දේ සාර්ථක වෙන්නේ, පිරිසිදු වෙන්නේ. ඒක තමයි නැකත් අවස්ථාව. සියල්ල සිදු වෙන්නේ හොඳටයි කිව්වනම් ඔය ගාථාවේ තියෙන අර්ථය ඔබ තුල සාක්ෂාත් වෙනවා. අපි දැන් පෘථග්ජන පුද්ගලයා හැටියට බොහෝ මිනිස්සු නැකත් බලනවා. හැබැයි මේ නැකත් බලන්නේ ලෝකෙ හදන්නද ලෝකෙන් එතර වෙන්නද? ලෝකෙ හදන්න. ලෝකෙ හදනවා කියන්නේ, ලෝක කියන්නේ මාගදී භාෂාවේ අඳුර හදනවා. රාග අඳුර, ද්වේෂ අඳුර, මෝහ අඳුර හදන්න තමයි නැකත් බලන්නේ. හැබැයි බුදුහාමුදුරුව කිව්වේ මේ රාගමල, ද්වේෂමල, මෝහමල, රාග අඳුර, ද්වේෂ අඳුර, මෝහ අඳුර නැකත් බලලා ඉවත් කරන්න බෑ. ඒක ඕන වෙලාවක නැකත තමයි අපි අර කායේ කායනුපස්සනි ආනපාන සති සමාධිය වඩනවා. තරහක් ආපු වෙලාවට මෛත්‍රිය වඩනවා නම්, රාගයක් ආපු වෙලාවට අසුමානුසුතිය වඩනවා නම්, මානයක් මෝහයක් නිච්ච වූ අවස්ථාවේ අර මරණානුසුතිය වඩනවා නම්, අනිච්ච දුක්ඛ අනාත්ම අනුපස්සනා කරනවා නම්, බැඳින්න බැම්මක් සකස් වෙන්න එන වෙලාවේ නිබ්බිදානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිණිසග්ගානුපස්සී භාවිතයට ගන්නවා නම් ඒක ආනපාන සති සමාධිය. එතන දස අනුස්සතිම සතර අනුපස්සනාම පූර්ණ වෙනවා. Taman දැනගත්තත් නොගත්තත්.
අවසරයි රහතුන් වහන්සේ. අපි කිසියම් පුද්ගලයෙක් ඒ කියන්නේ මේ භයානක සංසාර රෝගයෙන් එතර වීමට, ඒ කියන්නේ අරහත් බවටපත් වීමට කැමැත්තක් දක්වනවා කියලා හිතමු. එහෙම වුණොත් ඒක රූප රාගයකට අයිතිද නැත්නම්
ඡන්දයකට? ඒක රූප රාගයක්. ඒක අරූපී රාගයක්. ඒක නෙමෙයි කරන්න ඕන. දැන් කරන්න ඕන තමන්ගේ හිතේ උපදින අර මේ වැරදි කෙලෙස් කිලුටුගේ ඇති උපදින රාගමුල, ද්වේෂමුල, මෝහමුල උදුරා දැම්මහම ඉබේම අරහත්ත්වයට කීනා ජාති උසුතම් බ්‍රහ්මචරියං කතං කරණියන් ආපරං ඉතත්තා යාති ප්‍රඥානාත්ත්වයට පත් වෙනවා. එතකොට කරන්න ඕන මොකද්ද? රාගමුල, ද්වේෂමුල, මෝහමුල උදුරා දැමීම. ඒක කිව්වා රාගක්කයෝ, ද්වේෂක්කයෝ, මෝහක්කයෝ නිබ්බාන. ඒ මිසක් නිබ්බානං නිබ්බාන අරහත් වෙන්න හිතේ තියාගෙන වැඩ කරනවා නම් ඒක අර පොට පිට ගහගෙන, කන පිට ගහගෙන කරන වැඩ. අපි මේකට බුදුහාමුදුරුව භාවනානුයෝගී සූත්‍රයක් විග්‍රහ කළා ත්‍රිපිටකේ. සූත්‍රය අනුයෝගී, භාවනා අනුයෝගී සූත්‍රය. මේකේ බුදුහාමුදුරුව උපමා උදාහරණක් දුන්නා. දැන් කිකිලියෙක් විතර දැම්මහම කිකිලි කොයි වෙලාවකවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ පැටවෙයි කියලා. හැබැයි කිකිලික වැඩි මොකද දැම්ම පිටර ටික එකතු කරලා රකින්නවා. පැටව බලාපොරොත්තුක් නැහැ. කිකිලි හැමදාම හොටෙන් එන එන පිටරේ බලන්නේ අද පැටවෙයිද හෙට පැටවෙයි. හැබැයි කිකිලික වැඩි පිටර ටික රකින්නවා තමන්ගේ රාජකාරිය දිගටම කර. ඒ වගේ අපි මේ රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල උදුරා දමන්නට මේ භාවනානුයෝගය, මේ අනුයෝගය, මේ අනුපස්සී විරති අනුස්සති හතර ආනපාන සති සමාධිය කැටියට වඩනකොට මගඵල ලැබේ. මගඵල ලැබේ. ලැබෙන දේ ලැබේ. අපි බලාපොරොත්තුක් වුණත් නැතත් ලැබෙන දේ වෙලාවට ලැබේ.
ස්වාමීන් වහන්සේ, ඒ වගේ තමයි චතුරංග සමන්නාගත වීරය කියන්නේ මොකක්ද?
චතුර අංග. චතු කියන්නේ හතර. අංග. අංග හතරක් තියෙනවා චතුරංග සමන්නාගත. චතුරාංග, දැන් චතුරාර්ය සත්‍යයටත් චතුරාංග කියනවා. තේරුණාද? දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං, ඒ චතුරාංගයේ සමන්නාගතු. සම්මන්නාගතු, මේ මනසෙන් අපි සාක්ෂාත් කරගත යුතු ප්‍රධාන අංග හතරක්. තවත් අංගුත්තර නිකායේ අංග හතරක් සම්පූර්ණම බොහෝ දේ චතුරංග හැටියට විග්‍රහ කරලා තියෙනවා. ඒ නිසා දැන් අපිට සංදේශනාව ද්වතාවේ ත්‍රිපරිවට්ටය චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමත් චතුරංග සමන්නාගත. එකත් අනුපිළිවෙලට 1 2 3 4 සමන්. ඒ වගේම තව හුඟක් දේවල් තියෙනවා. මේ මාගදී භාෂාවේ ත්‍රිපිටකයේ අංගුත්තර නිකායේ හතර අංගයකින් යුත් දේවල් විග්‍රහ කරලා තිනා සියලු දේ චතුරංග සමන්නාගත. නිවනට උපකාර වන දේ චතුරංග සමන්නාගත.
ඔබ වහන්සේට දීර්ඝ සම්පත්තිය ලැබේවා.
ස්වාමීන් වහන්සේ, මට ප්‍රශ්නයක් තියෙනවා. අර සක්කාය දිට්ඨිය පිළිබඳ විග්‍රහයකදී නිට්ටෝ දුවෝ සස්සතෝ අවිපරිණාම ධම්මෝ කියන එක පිළිබඳ.
ඔව්, ඒක මං සබ්බාසව සංවර පරියාය සූත්‍රයේ දේශනා කරනකොට ඒක විග්‍රහ කරනවා. මොකද්ද නිට්ටෝ දුවෝ සස්සතෝ අවිපරිණාම ධම්මෝ? එහෙම නැත්නම් මේ සාස්ෘත දිට්ඨිය, උත්තේජවාරි දිට්ඨිය, සංකත දෘෂ්ටිය, ආත්ම දෘෂ්ටිය, අනාත්ම දෘෂ්ටිය, නිච්ච දෘෂ්ටිය, දුව දෘෂ්ටිය, හේතුඵල ඝන සංඥාව, දුව සංඥාව, මේ පෘථග්ජන පුද්ගලයෝ දිට්ඨිගත වෙලා දිට්ඨි ගහනම් වෙලා දිට්ඨි ආයකට අහු වෙලා ඒක සම්පූර්ණයෙන්ම විග්‍රහ කරනවා. මේ දිට්ඨි ආය දිට්ඨිගතං, දිට්ඨිකාන්තාරං, දිට්ඨිවිසුකං, දිට්ඨිවිප්පන්දිතං, දිට්ඨි සංයෝජනං, දිට්ඨි සංයෝජන සංයුක්ත හයම විග්‍රහ කරනවා සබ්බාසෝ සංවර පරියාය සූත්‍රය විග්‍රහ කරනකොට. ඒ දිට්ඨි වලින් මිදී නිදහස් වීම තමයි සක්කාය දිට්ඨියෙන් මිදී නිදහස් වීම. ඒ වගේම විෂ ආකාර වූ සංකාර දිට්ඨිනොත් ඒ පුද්ගලයා අර දිට්ඨියෙන් මිදුනහම, දසනේන සම්පන්න වුනහම විෂ ආකාර වූ සක්කාය දිට්ඨියෙන් පුද්ගලයා තුලින් ඉවත් වෙලා යනවා, පහින වෙලා යනවා, ප්‍රහාණය වෙනවා, මිදී නිදහස් වෙනවා.
පින්වත් ස්වාමීන් වහන්ස, අට්ටි යති හරයති ජිගුච්ඡති, මේකත් මට පොඩ්ඩක් දැනගන්න ඕන.
ඒකත් ගිරිමානන්ද සූත්‍රයේ විග්‍රහ කරනවා ඉස්සරහට. දැන් ඒ සූත්‍ර විග්‍රහ කරනකොට ඒවා විග්‍රහ කරනවා. ඒක ටිකක් ඩිගට විග්‍රහ කළ යුතු දෙයක්. ඒ වෙලාවේ ගිරිමානන්ද සූත්‍රයේ විග්‍රහ කරනවා තුන්වෙනි හතරවෙනි දවසේ. ඒ වෙලාවට අට්ටි යති හරයති ජිගුච්ඡති විග්‍රහ කරනවා. ඒක සම්බලෝකේ අර සංකාර සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥා විග්‍රහ කරද්දී තමයි අට්ටි යති හරයති ජිගුච්ඡති විග්‍රහ වෙන්නේ.
අවසරයි ස්වාමීන් වහන්ස. දැන් ඔබ වහන්සේ කිව්ව මේ රඤ්ඤ කියන එකේ මේ රමණයට අවශ්‍ය මේ රජස් තියනවා කියලා හයක්. හැබැයි මේ රජස් හයව එකිනෙක සිංහලෙන් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද?
ඔය සිංහලෙන් තමයි රති, රට, රම, රජ, රස, රංග. ඔය ඔක්කොම කරන්නේ හිතෙන්. ඔය හයම කරන්නේ කොහෙන්ද? හිතෙන්. ඒක තමයි රජස්. රති, රංග, රට, රජ, රම, රස. හය එකතුව තමයි රඤ්ඤ, රජස්. අර ටියුලිපන්තක හාමුදුරුවන්ට පොඩි රෙදි කෑල්ලක් දීලා කිව්ව රජෝ හරණං කියන්න කියලා. මේ කිව්වේ මේ අර රජස් ඔය රති රංග රට රජ රම රස රම රස හය අත්තර හිතෙන් අත්තරින්න කියන එක. නැතුව මේ රෙදි කෑල්ල බලන්න කියලා කිව්වේ නෑ.
ස්වාමීන් වහන්ස, මේ එතකොට අසුභානුස්සතිය වඩන්නේ අපි කෙසේද?
අසුභානුස්සතිය වඩන්නේ සුභ බව, සුන්දර බව, රාගය, රාග ඉවත් කරන්න හිතේ. රාග කියන්නේ, රාග කියන්නේ මත් වෙනවා. මත් වෙලා ගැවෙන්න ඕන හේතු වෙන්න ඕන. කෙලින් ඉන්න බෑනේ රාගිවහම. මත් වුණාම දැන් කොහට හරි හේතු වෙන්න ඕන. එතෙන්දි තමයි තණ්හා තැනක හා වෙන්නේ. මොකද? රාගය නිසා. හේතු වෙන්න ඕනේ කොහට හරි. කාවරි අල්ල ගන්න ඕනේ බෑ. කෙලින් ඉන්න බෑ. රාග උනාම අර රාම තමයි මේ. ඉතින් ඒක නිසා මත්ුනේ නැත්නම් රා නෑ. රා නිසා මත් වෙනවා. ඊට පස්සේ ගැවෙන්න ඕනේ, හා වෙන්න ඕනේ, තනක් අල්ල ගන්න ඕනේ. තණ්හාවක් ඇති වෙන්න ඕනේ. ඊට පස්සේ ඒ අල්ලගත්ත තැන බදා ගන්න ඕනේ. මගේ කරලා අල්ල ගන්න ඕනේ. ඒකට කියනවා උපාදාන. ඒ නිසා අර රාගයක් නැත්නම් තණ්හාවක් ඉන්නේ. තණ්හාවක් නැත්නම් උපාදානයක් ඉන්නේ. උපාදානයක් නැත්නම් අනුසය උපදින්නේ නැහැ. ඒකයි ධර්මතාවය.
වහන්සේ දියලා.
ඉංගත් අරිහතුන් වහන්ස, හේතුඵල දහමට බහා ගලපා ණය වෙනින්ට සසඳා බලා කටයුතු කරන්න කියලා බුදුදහමේ කියනවා. කර්මවාදයක් එහෙම නැහැ කියලා කියනවා. එතකොට ඔබ වහන්සේ වගේ උත්තමයන් වහන්සේ කෙනෙක් ධර්මය දේශනා කරනකොට අපි යම්කිසි විදිහකින් අපේ හිත වෙන ආකාරයට යොමු කළා හරි, අපිට කයේ තියෙන දුබලතාව අනුව නිදිමතක් හරි යනවාදින් අපි ඒ වගේ අවස්ථාවක ණය වීමක් වෙනවද කියලා දැනගන්න ඕනේ පිංගස් අරිහතුන් වහන්ස.
දැන් මෙහෙමයි, යම් කිසි කෙනෙකුට දැන් මේ මහත්ය ඇහුවදී දැන් තමන්ට මේ වගේ ධර්මයක් දේශනා කරනකොට නිදිමත ඇති වෙන්නේ කම්ම ආවරණය. මොකද හේතුව? කම්ම ආවරණය. අතීතයේ මේ වගේ ධර්මය විකුට්ටි කළා නම් යම් ආකාරයක ධර්මය අහනකොට ඒක අහගෙන ඉන්න අවදියෙන් ඉන්න බැරි නම් ඒ පුද්ගලයාට කම්මාවරණයක් තියෙනවා. ඒ කම්මාවරණය නිසා ඒ දේ හරි හැටියට අහගන්න බැරි වුණා. අහගන්න බැරි වුණ නිසා හේතුඵල ධර්මයට බහගලපා බලා නයිනියට සතුඳන්න බැහැ. යෝ ධම්මෝ යෝ විනයෝ. ඒ අනුව සෝභාසිතබ්බෝ නැහැ. භාවිතයට ගන්න බෑ. භාවිතයට ගත යුතු කොයි වෙලාවෙද, කොහොමද, මොකටද කියන එක දන්නේ නැහැ. ඒ අනුව ඒ පුද්ගලයාට ඒක ඉබේම අත්හැරලා යනවා. ඒක නිසා වෙන්නේ කම්මාවරණය නිසා තව දුරටත් අර රාගය, ద్వේෂය, මෝහය කියන කෙලෙස් හිතේ එක දිගටම උපදිනවා. ඒකට කියන නිද්දාරාමත. මේ පෘථග්ජන පුද්ගලයෙක් තුළ කම්මාරාමට බස්සාරාමට නිද්ධාරාමට සංගනිකා ආරාමට. ආරාමතා කියන්නේ මේ පැවැත්මට උපකාර වන රමණය කරන මන කය දෙකම රමණය කරන දේවල්. අර පිනවා පිනවා විඳවා විඳවා මැනමැන රමණය කරන දේවල් තමයි කම්මාරාමත බස්සාරාමත නිද්ධාරාමත සංගනිකාරාමත කියන ඒවා. ඒ අනුව ඒ පුද්ගලයා අර රතිරංග රට රජ රම රස වලින් රමණය කරන නිසා ඉන්දියේසු අගුට්ටද්වාරෝ ආහාරේහි අමතඤ්ඤුතු. ඒ පුද්ගලයා අර ඉන්දියේසු අගුට්ටද්වාරෝ ඉන්දිය සංවරයක් නැහැ, සංවර සීලයේ පිහිටන්න බෑ. ඒ වගේම ආහාරේහි අමතඤ්ඤුතු ආහාර මාත්‍රය දන්නේ නැහැ. ඒ අනුව ඒ පුද්ගලයා අර බණ ධර්මයේ කියනකොටත් නිදාගන්නේ අර විඥාණයට ආහාර හොයාගෙන, සංචේතන ආහාර හොයාගෙන, සම්පස් ආහාර හොයාගෙන. ඕක විඥාණයෙන් කරන දෙයක්. ඒක විඥානයේ හැසිරීම රටාව නිසා තමයි වෙන්නේ. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. තමන්ගේ නිවනයි වැහෙන්නේ මේවා නිසා. ඒවැන් මිදී නිදහස් වෙන්න වෙන කාටවත් පුළුවන්කමක් නැහැ. තමන් විසින් තමා මේක නිවැරදිව තේරුම් අරගෙන ඔය කම්මාවරණ වලින් මිදී නිදහස් වෙන්නට කළ යුතු ප්‍රතිකර්ම උපකර්ම සම්‍යක් ප්‍රයෝග බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙනවා. ඒ නිසා අර කමා කර ගැනීම, පරම මෛත්‍රිය වැඩි වීම, පින් දීලා පින් පැවරීම, ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරීම කරනකොට ඔය කම්මාවරණ වලින් මිදී නිදහස් වෙලා අර ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ වෙනවා, ආහාරේ මතඤ්ඤුතා වෙනවා. ඒ නිසා වැරදි දෙයින් මිදී නිදහස් වෙනවා, හරි දේ හරි වෙලාවට හරි විදියට කරන්න පුළුවන් වෙනවා. ඒක තමයි මග පූර්ණ වෙනවා කියන්නේ. ඉස්සෙල්ලම පාර හදාගන්න ඕනේ. මේ පාරක් තියෙන්නේ, මේ මාර්ගයක්. අපි මාර්ගයේ ගියොත් විතරයි ඵලය. මාර්ගයේ නොගියොත් ඵලයක් නැහැ.
අරිහතන් වහන්සේ, එතකොට මේ පෞගිය පවතගෙන ආපු බුද්ධ ශාසනයේදී ශ්‍රී සද්ධර්මයේ විකෘති
වෙලා මොන පාර
බුද්ධ ආගමේදී ශ්‍රී සද්ධර්මය විකෘති වෙලා දේශනා අහලා
එහෙම. බුද්ධ ආගම කියන්නේ බුදුහාමුදුරුවෝ ආගම්කාරයෙක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ ආගමේ ශාස්ත්‍රුන් වහන්සේ නෙමෙයි. බුදුහාමුදුරුවෝ ආගමක් හැදුවේ නැහැ. කවුද ආගම හැදුවේ?
Hindu මුනිවරු
නෑ. Hindu මුනිවරුට ආගම් තිබුණා. මේ බුදුහාමුදුරුවෝ තිබුණ ආගම් 62ම ප්‍රතික්ෂේප කළා, නිග්‍රහයට පත් කළා, යටපත් කළා, ආගම් ප්‍රතික්ෂේප කළා. ඊට පස්සේ මේ මහා සාංගික නිකාය කියලා අර දසවස්තුක භික්ෂූන්, වජ්ජී භික්ෂූන් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා සති 3-4කින් අර මහා ශ්‍රමණයා මේ මිය පරලෝකියා දැන් අපිට ඕන විදිහට වැඩ කරන්න ඕන කියලා අර දසවස්තුක භික්ෂූන් තමන්ගේ තනි කැමැත්ත අනුව කටයුතු කරන්න පටන් ගත්තා. ඒ ගමන එදා හිටිය හෙළ රජදරුවෝ, ලිච්ඡවී රජදරුවෝ දසවස්තුක භික්ෂූන් පිටුවහල් කළා රටින්. ඉන්දියාවට ගියා. ගිහිල්ලා ඉන්දියාවේ අර බ්‍රාහ්මණාගම් තිබුණේ, උපනිෂද් ධර්මයේ වේදාගම, චිවාගම, පතංජලි ආගම, මේ ආගම්වලට එකතු වෙලා අර බමුණු මත යටපත් කරන්න මේ බුදුහාමුදුරුවන්ගේ වචන අරගෙන, ඉගෙන ගත්ත වචන අරගෙන ආගමක් හදාගත්ත මහා සාංගික නිකාය හැටියට ඒක ඉන්දියාවේ ආවා. එතකොට මේ ලංකාවේ ආගමක් සකස් වුණේ නැහැ හෙළබිමේ, සිව්හෙළේ. ඔය ආගම් සකස් වුණේ ඉන්දියාවේදී මහායාන බුද්ධ ආගම. ඒක ක්‍රමානුකූලව බුදුහාමුදුරුව පිරිනිවන් පාලා ආවුරුදු ගානක් තුල වලගම්බා රජුරුවන්ගේ කාලේ වෙනකොට අර මේ මහා සාංගික නිකායේ කොටසක් වෛතුල්‍යවාදීන් කියන කොටස ලංකාවට ආවා. ඒ වෛතුල්‍යවාදීන්ට සමා වළගම්බා රජුරුව අර පොඩි උදව්වක් කළා කියලා අර ගිරිනම් නිගණ්ඨයාගේ ආවාසය කඩලා විනාශ කළා. එතන වෛතුල්‍යවාදීන්ට අභයගිරිය හදලා දුන්නා. එදා ඉඳන් මේ රටේ බුද්ධ ආගම්කාරයෝ අභයගිරිය හැදුණා, මහා විහාරය තිබුණා, නියම නිවැරදි නිර්මල තේරවාදී ධර්ම. මේ දෙක වසර සිය ගණනක් එකටම ආවා. ඇවිල්ලා ගෝඨාභය රජුරුවන්ගේ පුතෙක් හිටියා, පුතු දෙන්නෙක් හිටියා, ජේඨතිස්ස සහ මහා සේන කියලා. මේ පුතු දෙන්නගේ කාලේ ලොකු පෙරලියක් ඇති වෙලා වෛතුල්‍යවාදී බොහොම බලවත් වෙලාව තන්ත්‍රයානය වෛතුල්‍යවාදය මේ වගේ නීල පටබැඳි නිකාය මේ වගේ බොහෝ දේවල් මහා සාංගික නිකාය ආශ්‍රයකටගෙන බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා අවුරුදු 875ක් විතර ගියාම තමයි ගෝඨාභය රජුරුව රජ වුණේ. ඒ කියන්නේ බුද්ධ වර්ෂ. මේ කාලේ අභයගිරියනොත් බොහොම පිරිසක් හිටියා වෛතුල්‍යවාදී. ඒගොල්ලෝ වෙනම ත්‍රිපිටකයක් හදාගත්තා. එතකොට ඉන්දියාවෙන් ගෙනාවා. ඒක නිසා ත්‍රිපිටක දෙකක් තිබුණා. වෛතුල්‍යවාදී ත්‍රිපිටකයත් මේ හෙළබිමේදී ලේඛනගත කළ නිර්මල බුද්ධ ධර්ම අඩංගු ත්‍රිපිටකයත්. ගෝඨාභය රජුරුවන්ගේ කාලේ හිටියා කපිල කියලා ප්‍රධාන ඇමතිය. බොහොම උගත්. මේ කපිල ඇමතියව පත්කලා රජුරුව ගෝඨාභය රජුරුව මේ මෙහෙම අභයගිරියේ වෙනම වෛතුල්‍යවාදී නිකායක් තියෙනවා, ඒගොල්ලන්ගේ ත්‍රිපිටක ධර්මයක් තියෙනවා, ත්‍රිපිටකයක් තියෙනවා, ඒක හරියද? එහෙම නැත්නම් මහා විහාරයේ තියෙන මේ ත්‍රිපිටකය මේ අටුව හරියද කියලා. ඒ කපිල කියන ඇමතිවරයා බොහොම බුද්ධ ධර්මයට ගැළපෙන දක්ෂ පුද්ගලයෙක්. එයා තීරණයක් කිව්වා මේ වෛතුල්‍යවාදී නිකාය සහමුලින්ම බුද්ධ ධර්මයට විරුද්ධයි, ඒ නිසා ඒක විනාශ කරන්න ඕන කියලා. ගෝඨාභය රජුරුවන්ගේ කාලේ මේ අභයගිරියේ තිබුණු සියලු පොත්පත් වෛතුල්‍යවාදී තන්ත්‍රයාන පොත්පත් මහායානික පොත්පත් සිය ගණනක් තිබුණා. ඉන්දියාවෙන් ගෙනාපු ඒවා සහ ලංකාවේදී ලියපු සියලු දේ විනාශ කළා, ගිනිපත් කළා. අභයගිරියේ තිබුණු සියලු පොත්පත් මුද්‍රුවන්වත් ඔක්කොම පැන්නුවා, සිරු ගලවලා හංවඩු ගහලා පැන්නුවා. ඒ මිනිස්සු ඉන්දියාවට ගියා. ගිහිල්ලා ටික කලක් යනකොට යටින් කුමන්ත්‍රණයක් කරලා අර ගෝඨාභය රජුරන්ගේ පුතෙක් රජ වුණා ජෙට්ටතිස්ස. එයාගේ කාලේ කරන්න බැරුණා මොකක්වත්. එයත් මහාවිහාරයට පක්ෂ එක සහෝදරේ බාල සහෝදරයා මහාසීන කුමාරයව කුමාරිය අල්ලගෙන පුරෝහිතයෙක් වගේ ඒ පුද්ගලයාට අර වෛතුල්‍යවාදී අභයගිරියට පක්ෂ කටයුතු කියා දුන්නා. ඊට පස්සේ කුමන්ත්‍රණයකින් ජෙට්ටතිස්ස රජුරුව මරලා අර මහාසේන රජුරුවන්ව රජ කළා. මහාසේන රජුරුව ඊට පස්සේ මේ මහා විහාරයේ තිබුණු සියලුම පොත්පත් ඇතුන් 7 දෙනෙක්ගේ බරට තිබුණු සියලු පොත්පත් සිංහල සහ මාගදී පාලි වලින් දීපු බොහෝ පොත්පත් තිබුණා. ඒ සියලු පොත්පත් ගිනිබත් කළා, මහාවිහාරයේ බිමට සමතලා කළා, උඳු ඇපුරුව බවත් සියලු මහාවිහාරකෙන් ඒ මහාවිහාරයෙන් පැන්නුවා, විනාශ කළා, පැන්නුවා එක එක තැන්වලට. මහාවිහාරිකයෝ මේ සපරගමුවට රුහුණට පැන ගහිල්ලා කොටසක් බේරුණා, කොටසක් කන්න බොන්න නැතුව දාන ලැබෙන්නේ නැතුව බඩගින්න විනාශ. ඊට පස්සේ අර අභයගිරිය වාසීන් නැවත කුමාරි ඉසෝසුවට රජුරුවන්ගේ අනුග්‍රහයත් අරගෙන බුද්ධඝෝෂගේ පොත්තික බුද්ධඝෝෂ මේවෙනිට මේ හෙලාටුව පරිවර්තනය කරලා තිබ්බා. ඒ අනුව ඔය විසුද්ධි මාර්ගයේ සමන්ත පාසාදිකාව තව පොත් 17ක් 20ක් විතර තියෙනවා. බුද්ධඝෝෂ 17ක් ලිව්වා. බුද්ධ දත්ත කියන කෙනෙක් මහානාම හාමුදුරුව සියලු දේවල් මහාවංශයේ සිංහලෙන් තිබ්බ පාලියට පරිවර්තනය කළා. මේ වගේ පරිවර්තනය කරලා පුප්පොත් අභේගිරිය තිබුණා. අභේගිරිය පොත් ටික විතරයි ඉතුරු වුණේ බුද්ධ ධර්මයක් හැටියට, ආගමක් හැටියට. මහාවිහාරයේ තිබුණු සියලු පොත් විනාශ වුණා. හැබැයි අපේ වාසනාවට මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය, මාගදී ධර්මය, මාගදී ශබ්ද සංඥා හෙළබසින් ලියපු ත්‍රිපිටකයේ තිබුණේ අනුරාධපුරයේ නෙමෙයි. තැන්පත් කළා තිබුණේ කෑගල්ලේ මාතුල අලුලෙන. ඒවා තිබුණ බව බුද්ධදෝස දන්නේ නැහැ. ඒවා මාතුල අලුලෙන ආරක්ෂා වුණා. අර අනුරාධපුරයේ තිබිච්ච සියලුම පොත්පත් පිච්චුවා. ඊට පස්සේ ඉතුරු වුණේ අභේගිරියේ තිබුණු ඔය විසුද්ධි මාර්ගය ඇතුළු පොත් 21ක්. 21ම ලේඛනගත කරලා තියෙනවා මහාවංශ ඉතුරු වෙච්ච පොත් 21. පිච්චුව පොත් පිළිබඳවත් ලේඛනයක් තියෙනවා පස්සේ ලියපු පුස්කොළ පොතක සිංහල. දැන් ඒවා එංගලන්තේ තිබිලා ලැබිලා තියෙනවා සියලුම. ඉතින් මේවා තම උඟාක් ඉතිහාසයේ සිද්ධ වෙච්ච දේවල් තියෙනවා. මේ සියල්ල සිද්ධ කළේ අර ඉන්දියාවට ගිය අර දසවස්තුක වජ්ජීන්ගෙන් ආරම්භ වූ මහායානික මහා සාංගික නිකායේ වෛතුල්‍යවාදී අර තන්ත්‍රයාදවාදී මේ වගේ හුඟක් නිකායවලට බෙදිලා ගියා. ඒ අය තම ආගමක් ලංකාවට ගෙනා. එනිසා බුද්ධාගම ඉන්දියාවේ හැදුන, ඉන්දියාවෙන් ලංකාවට ගෙනාපු දෙයක්. බුද්ධ ධර්මය ඉන්දියාවේ කවදක්වත් කොහේවත් නිවන් දකින බව උදුරා දමන බුද්ධ ධර්මයක් ඉන්දියාවේ හෝ වෙන බුරුමේ, තායිලන්තේ වගේ වෙන පෙරදිග රටක කොහේවත් බුද්ධ ධර්මයක් ඉපදුනේත් නැහැ, තිබුණෙත් නැහැ. ප්‍රායෝගිකව නිවන් දකින මගක් කියන දෙයක් තිබුණෙත් නැහැ. හැබැයි ඒ පද වචන වැල්ම අරගෙන ආගමක් පසු කාලීනව හදාගත්තා. ඒකයි උනේ. මේකේ ඉතිහාසය නිවැරදිව තේරුම් ගන්න ඕන. මේ සිද්ධ වෙච්ච සංසිද්ධිය ඒක තේරුම් ගන්නකම් මේ බුද්ධ ධර්මයයි බුද්ධ ආගමයි එකක් නෙවෙයි දෙකක් බව තේරුම් ගන්න බෑ. අද අපි අදහන විශ්වාස කරන මේ ආගමේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු පද පරම වචන අරගෙන වෙනත් අටුවා ටීකාවලින් ලියපු විසුද්ධි මාර්ගයේ සමන්තපාසාදිකාව තව හුඟක් පොත් තියෙනවා. ඒ පොත්වල ලියපු දේවල් තමයි අද බුද්ධාගමේ බෞද්ධ පාලි විශ්වවිද්‍යාලේ උගන්වන්නේ, බුද්ධ ශ්‍රාවක ධර්මපීඨේ උගන්වන්නේ. ඒ මිසක් බුදුහාමුදුරුවන්ගේ ත්‍රිපිටකයේ ධර්මයේ තියෙන නිර්මල නිවැරදි අට ධර්ම නිරුක්තිපටි සම්බිදා ඉදිරිපත් කරන්න පුළුවන් උතුම් ධර්මයක්, නිර්මල ධර්මයක් අද රටේ උගන්නන්න දැනගන්න නැහැ, ඉගෙන ගන්න බෑ. එතකොට නිවන වැහුණා. නිවන වැහුවෙත් මිනිස්සු වචන පද පරම ලෙස අටුවා ටීකා ටිප්පණි ලියලා, නිවන මතු කළෙත් බුදුහාමුදුරුවෝ මනුෂ්‍යයෙක් හැටියට, නිවන වැහුවෙත් තවත් එන මිනිස්සු පසු කාලීනු. එනිසා මතුවටත් කෙනෙක් නිවන මතු කරන්නෙත් මිනිහෙක්, නිවන වහන්නෙත් මිනිස්සුම තමයි.
මින්වත් අරිහුණුතුමා වංශ, එතකොට අසාධාරණ විදිහට, අසරණ විදිහට අතරමං වෙච්ච අහිංසක පිරිසකුත් මේ බුද්ධ ආගමේ ඉන්න නිසා මේ වගේ වැඩපිළිවෙලක් තුලින්ම තමයි ඒ
කට්ටිය මේ වගේ ටික මේ වගේ මේ යථා ධර්මය තේරුම් ගල දෙනවා. දැන් ඔක්කොම මේ හෙළදිමේ කරන්නේ විසුද්ධි මාර්ගය ඇතුළු ඒ කුමන්ත්‍රණයකින් බිහි කරපු අර අභයගිරිය වෛතුල්‍යවාදී පොත්වල තියෙන ඒවා දහම් පාසල්වල බුද්ධාගම පොතේ තියෙන්නේ, ඉස්කෝලේ බුද්ධාගම පොතේ තියෙන්නේ. ඒ මිසක් බුදුහාමුදුරුවන්ගේ ත්‍රිපිටකයේ තියෙන දහම නෙමෙයි උගන්නන්නේ. දැන් හරිනම් දහම් පාසල්වල විෂය නිර්දේශයට ඇතුල් කරන්න ඕන මහා රාහුල වාද සූත්‍රයේ තියෙන පොඩි ළමයෙකුට මේ කියා දුන්න දහම්. ඒවා පැත්තක බලාතක ගන්න නැතුව අර ඉන්දියාවේ මහායානික මහාසාංගික බුද්ධාගමේ ලියපු ලලිත විස්තරයයි දිව්‍ය අවධානය කියන සංස්කෘත පොත් දෙකක් ලිව්වා ඉන්දියාවේ බෞද්ධ සාහිත්‍ය. මේ පොත් දෙක තමයි 1930 දී සංස්කෘත පොත් දෙක ලංකාවට ගෙනල්ලා බුද්ධ චරිතය හැටියට සිංහලට පරිවර්තනය කළ. හැබැයි ඒ පරිවර්තනය කරපු හාමුදුරුවම කියලා තියෙනවා මේක ලලිත විස්තරයත් දිව්‍ය අවධානයත් කියන සංස්කෘත පොත් දෙක පරිවර්තනය කරලයි පදපරම ලෙස මේ බුද්ධ චරිතය පොත ලිව්වේ කියලා. ඒක ඒ බුද්ධ චරිතය පොත 1930 ගණන්වල මුද්‍රණය කරලා 40 ගණන්වල අර දහම් පාසල් විෂය නිර්දේශ හැටියටත් ඉස්කෝලවල බුද්ධාගම විෂය හැටියටත් ඒ බුද්ධ චරිතයේ තියෙන ඒවා පමණයි ගත්තේ. ඒ නිසා ඒකේ පටිච්චසමුප්පාද ධර්මයක් නැහැ, ඒකේ සංදේශනාවක් නැහැ, ඒකේ ද්වතාවයක් නැහැ, ඒකේ පින කුසලය එකයි කියලායි තියෙන්නේ, ඒකේ වෙනසක් නැහැ. ඒ වගේම ඒකේ තියෙන අද්භූත ආශ්චර්ය අභව්‍ය දේවල් ත්‍රිපිටකයේ තියෙන ගුණධර්ම වඩා ගන්න දරුවන්ට ක්‍රමයක් නැහැ. ඒ නිසා බ්‍රේන් වොච් කළා. පොඩි කාලේ 3, 4, 5, 6 පන්තිවලදී දරුවන්ගේ ඔබ හැමත් ඔය දහම් පාසල් වලට ගියා නම් මේ වැරදි අභව්‍ය අද්භූත ආශ්චර්ය බුද්ධාගමේ මහාසාංගික නිකායේ ඔය දේවල් තමයි ලලිත විස්තරයේ දිව්‍ය අවධානය තියෙන දේවල් තමයි දැනගෙන ඉගෙනගෙන තියෙන්නේ. එකෙන් බ්‍රේන් වොෂ් වුණා. ටික එතකොට අර හරක් රැලක් වගේ දක්කගෙන යන්න පුළුවන් විදිහට අර ධර්මයේ නැතුව ආගමක් අදහිල්ලක් විශ්වාසයෙන් භක්තියෙන් අදහන මිනිසු පිරිසක් හැදුනා. නිවන වැහුණා, පැවැත්මට උපකාර වන ආගමක් දිගටම පවත්වාගෙන. දැන් නැවත කරන්න ඕන ආගම, අපි ආගම ඔය තීක්ෂාවේ බුදුහාමුදුරුවොත් එදා ආගම් 32ක් ප්‍රතික්ෂේප කළාට ආගම යටපත් කරන්න කටයුතු කරේ නැහැ. අද බුද්ධාගමත් ඔය තීක්ෂාවේ, නමුත් බුද්ධාගමෙන් මේ බුද්ධ ධර්මය වෙන් කළා අරගෙන බුද්ධ ධර්මයේ තියෙන නිවැරදි පිළිවෙත ප්‍රතිපදාව ප්‍රතිපත්තිය අපි කොටසක් හරි අනුගමනය කරන්න ඕන, ආදර්ශමත් වෙන්න ඕන. ඒ අනුව මිනිස්සු කොටසක්ගේ ඇහැ ඇරි දැන් ඇහැ වහලා තියෙන නිසා ධම්මචක්කුං උදපාදි වෙන්න ක්‍රමයක් ආගමින් නැහැ. වචනයක් විතරයි තියෙන, එකයි කරන්න ඕන, එකයි මේ කරන්න.
අරිහතුන් වහන්සේ, ඔබ වහන්සේ මේ වෙනකොට මිනිසුන්ගේ දැක්ම දැනුම දැක්ම බවට පත් වෙන්න වැදගත් පොත් රාසියක් පළ කරලා තියෙනවා. ඒ වගේ වැදගත් කරුණු තියෙනවා. මේ ඔබ වහන්සේගේ මේ දේශනාව තුළ අපිට ගැබ්බෙන්නේ මේ ඉන්න පින්වත් පිරිසට වගකීමක් තියෙනවා. ඒ පොත් අරගෙන දැනුම් සම්භාරය අරගෙන
අපේ
දුවාදරුවන් ආරක්ෂා කර ගැනීමට.
පොත් කියවීම පමණක් නෙමෙයි, පොත් කියවීම වරදක් නෑ. නමුත් තමන් මේක පොතේ තියෙන දේ දැනගෙන තේරුම් අරගෙන භාවිතයට ගන්න ඕනේ. මේ හේතුඵල ධහම තියෙන්නේ කියවා කියවා ඉන්න නෙමෙයි, සජ්ජායනා කර කර ඉන්න නෙමෙයි, ගීතිකා ගායනා කරන්න යාතිකා යදින්න නෙමෙයි, එහෙම නැත්නම් මෙනෙහි කරන්නත් නෙමෙයි. මේක තියෙන්නේ අනුපස්සනා අනුස්සති වඩන්න, ඒක වෙනස් දෙයක්. ඒ නිසා මේ දස අනුස්සති වැඩිමත් සතර අනුපස්සනා පූර්ණ කර ගැනීමත් භාවිතයෙන් මිසක් ගායනයෙන්, ගීතිකාවෙන්, සජ්ජායනාවෙන්, යාතිකාවෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි අර පොත්වල තියෙන යම් යම් දේවල් දැනගෙන මේවා භාවිතයට ගන්න ඕන. තරහක් ආපු වෙලාවට අපි තරහෙන් වැඩ කරන්නේ මේ මෙත්තානුස්සතිය වඩන්න ඕන, මෛත්‍රී වඩන්න ඕන, පරමෛත්‍රී වඩන්න ඕන, සම්බපාන භූත හිතාය අනුකම්පා දයාපන්නෝ වෙන්න ඕන. රාගයක් ආපු වෙලාවට ඒ රාගයෙන් හිතට වහල් වෙලා හැඟීමට වහල් වෙලා ඒක උපාදානය කිරීම ගැනීම ඒක ඇලීම නෙමෙයි වැඩේ අසුභානුස්සතිය වඩලා පුළුවන් තරම් ඒකෙන් මිදී නිදහස් වෙලා කාමෙහි විවිච්ච පාපෙහි අකුසල ධම්මෙහි විවිච්ච නෙක්ඛම්ම නිකාමලාභී කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඒක නිසා ඒක භාවිතයට ගැනීම. භාවිතයට ගන්න නැතුව කියෙව්වට ගායනා කළාට පිරිත් හැටියට ලක්ෂ වාරක් කිව්වත් මේකේ හරයක් කට්ටයක් හැර ගුණදහම් තමා තුළ පිහිටීමක් වෙන්නේ නැහැ.
වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා.
අවසරයි ආරිත් මහන්ස.
අරියතුන් වහන්ස කරුණාවෙන් පහදා දෙන්න මානයක් ආවිට මරණානුස්සතිය වඩන්නේ කෙසේද කිය?
දැන් අස්මිමානය තමා උදුරා දාන්න ඕන. අස්මිමානය විග්‍රහ කරලා තියෙන්නේ ඒතන් මම යසෝ අමස්මි යසෝ මේ අත්තාටි හැටියට. එහෙම නැත්නම් යමක් නිත්‍යසේ වැරදියට මැනීම ගැනීම. යමක් සුකසේ දැක්ක පළියට ගැනීම මැනීම මානය. යමක් අත්තසේ ගැනීම. ඒතන් මම යසෝ අමස්මි යසෝ මේ අත්තාටි. මේ නිත්‍යසේ සුකසේ අත්තසේ යමක් දකිනවනම් ගන්නවනම් හිතනවනම් තීරණය කරනවනම් ඒකට මුල්ුනේ අස්මි මානිය. අස්මානිය ඉවත් කරන්න නම් ඒ නිත්‍යසේ සුකසේ අත්තසේ හිතන කරන කියන දේ වෙනස් කරන්න ඕන. ඒක වෙනස් කරන්න පුළුවන් වෙන්නේ අනිත්‍ය අනුපස්සී විහරති නිච්ච සංඥා පජහති. දුක්ඛ අනුපස්සී විහරති සුඛ සංඥා පජහති. අනත් අනුපස්සී විහරති අත් සංඥා පජහති. මේක තාම එච්චර ගැඹුරෙන් තේරුම් ගන්න බෑ. තව ඉස්සරහට මේ මහා සතර ඇතිපට්ඨාන සූත්‍රය දිගටම කරගෙන යනකොටත් ඒ වගේම මේ තව පරියාප්ති ශාසනය විග්‍රහ කරපු ධම්මපරියාය මූලපරියාය සබ්බධම්ම පරියාය ආසවපරියාය නිබ්බේධික පරියාය අනුධම්මපරියාය කියන පංචපරියාය පිළිබඳව අපි හෙට උදේ ඉඳන් දේශනා කරනවා සූත්‍ර පහක්. එතෙන්දිත් මේ අනිච්ච දුක්ඛ අනත්ත අනුපස්සනා කරලා නිච්ච සුඛ අත්ත ඉවත් කරලා නිබ්බිදාගින් තත්වයට පත්වෙන්නට උපකාරක ධර්මතාවන් දිගින් දිගටම එකින් එකම ක්‍රමානුකූලව කියා දෙනවා. ඒ අනුව අසුන්මානය හිතෙන් ඉවත් වෙනවා. මානමුල මෝහමුල හිතෙන් උදුරා දාන්න පුළුවන්. මානමුල මෝහමුල ඉදුරා දැම්මට පස්සේ අර රාගය නිච්ච වෙන්නේ නැහැ. අර ද්වේෂය නිච්ච වෙන්නේ නැහැ. ඒ අනුව ඒවා දෙකම ඉදිරියට. මෝහමුල උදුරා දානකම් රාගමුල ද්වේෂමුල උදුරා දාන්න බෑ. මෝහමුල උදුරා දැමීමයි බුදුහාමුදුරුව මේ අර සම්මා විමුක්තිය හැටියට විග්‍රහ කළේ. ප්‍රඥා විමුක්තිය හැටියට විග්‍රහ හොඳයි.
අවසරයි ආරියත් මහස. සමාජයෙන් වෙන්වීම ආරණ්‍යගතවා සිදුවන අවස්ථාව මොන වගේ අවස්ථාවද?
මොකද්ද
ආරණ්‍යගතවා කියන අවස්ථාව විය යුත්තේ මොන වගේ අවස්ථාවකදීද?
දැන් ওই මහත්යයට හිතට රණවීමක් ආවනම් හිතේ ගැටීමක් ඇලීමක් කම්පනයක් චලනයක් බයක් දැවිල්ලක් වේදනාවක් පිච්චිල්ලක් ආවනම් ඒක රණ්‍යගතවා. ඒක රණවීම නිසා ඇතිවෙන දෙයක්. දැවිල්ලක් තැවිල්ලක් රත්වීමක් මත්වීමක් චලනයක් බයක් වේදනාවක් විස්සෝපයක් පසුතැවීමක් ආවනම් ඒක රණවීම නිසා ඇතිවන දෙයක්. ඒ කම්පණ චලනය බය විස්සෝපය දැවිල්ල තැවිල්ල මොකවත්ම ඇති වෙන්නේ අරඤ්ඤගතවා වුණොත් රුක්කමූලගතවා වුණොත් ශුඤ්ඤාගාරගතවා වුණොත් ඒ තුනම නිසීලති පල්ලංකං ආභූජිත්වා පරිමුඛං සතින් උපට්ඨපිත්වා පහම හිතෙන් කරගන්නා හිත පිරිසිදු කරගන්නා පියවර පහක් මිසක භෞතික ලෞකික වශයෙන් කරගන්න ගහක් මුලකට ගියාට කැලේකට ගියාට ආරණ්‍යයකට අර කනත්තකට ශුන්‍යාගාරයකට ගියාට ඕක හරියන්නේ නැහැ. දැන් අර කනත්තකට කැලේකට ගහකට වනවාසී ආරණ්‍යයකට ගියත් හිතන්නේ අර කාම විතක්ක විචාරණං දීගංවා, ව්‍යාපාද විතක්ක විචාරණං දීගංවා, විහිංසා විතක්ක විචාරණං දීගංවා, ඒක රණවිමද්ද නැද්ද? ඒක රණවිම. දන්නේම නැතුව රණවිමට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ භෞතික ලෞකික රණවිමක් නෙමෙයි මේකට අරණ විභංග සූත්‍රය මේක විභංග කරලා තියෙනවා. රණ, අරණ, සරණ, විහරණ ඔක්කොම විග්‍රහ කරලා තියෙන සූත්‍රයක් අරණ විභංග. ඒ නිසා මේ බුදුහාමුදුරුව එක සූත්‍රයක කියපු දේ තව සූත්‍රයක ඒ වචනේ විග්‍රහ කරලා බෙදලා පෙන්නලා දීලා තියෙනවා. ඒ නිසා එක සූත්‍රයක එක වචනයක් අල්ලගෙන ඒක වැරදියට පරිවර්තනය කළාට විතරක් හරියන්නේ. අර අනික් සූත්‍රයේ ඒක කියලා තියෙනවා. දැන් ඔය කායේ කාය අනුපස්සී අර චචක්ක සූත්‍රයේ විග්‍රහ කරලා තියෙනවා. අර අනුපස්සී අර අනුපස්සී සූත්‍ර පහේ විග්‍රහ කරලා තියෙනවා. හැම තැනකම ඒ වගේම අර මහා පුඤ්ඤම සූත්‍රයේ ඔය සියලු දේවල් විග්‍රහ කරලා තියෙනවා. මේ වේගයේ වේදනා වාවේගයේ චිත්තාවේගයේ විඥාන ශක්තිය වේමත්වතාව හැටියට මහා පුඤ්ඤම සූත්‍රයේ විග්‍රහ කරලා තියෙනවා. ඒ නිසා මේ බුද්ධ දේශනාව අපි හිතන විදිහේ දෙයක් නෙමෙයි. බුදුහාමුදුරුව එක සූත්‍රයක කියපු වචන ක්‍රියාවල දේ මාගදී භාෂාවෙන් තව සූත්‍රයක විග්‍රහ කරලා තියෙනවා. ඒක නිසා මේක ධර්මය අවබෝධ කරගත්ත කෙනෙකුට ඔය සූත්‍ර එකක්වත් නොකිව්වට මේ සියල්ලෙහි අර අරඤ්ඤගතෝ අරුක්කු මූලගතෝ ආසුඤ්ඤාගාරගතෝ වෙන්න පුළුවන්. ඒකයි වෙන්න ඕන.
අවසරයි අරහතුන් වහන්සේ. ධර්මයේ දේශනා කිරීමේදී මාගදී ශබ්ද සංඥා අනුව ච ශබ්දේන
මොකද්ද?
ච ශබ්දේ
ච ච කියන්නේ මේ හිතින් කරන යම්යක්. ච චක්කුංච පටිච්ච රූපේච්ච ච කියන්නේ මේ කයෙන් ශරීර කූඩුවෙන් කරන දෙයක් නෙමෙයි. ක්‍රියාවක වේගයක් නිසා සිතේ ඇතිවන වේගයක් වේදනාවක්, අලුතෙන් උපදින වේගයක් වේදනාවක් හිතේ උපදින. ඒ වගේම ච චීට්ටියනෝ චි කිව්වොත් නච කිංචි ඒක පිරිසිදු කරගන්න. ඒ වගේම ච චීට්ටියනෝ මේ වගේ එක වචනින් තමා මාගදී ශබ්ද සංඥාවල බොහෝ දේවල් විග්‍රහ කරලා තියෙන්නේ. එක අකුර එක වචනේ මාගදී භාෂාවේ ගැඹුරු අර්ථයක් දෙනවා.
රහතුන් වහන්සේ මේ රස්සංවා වෙච්ච අරමුණක් දීගංවා වෙන අතරතුර අනුසය බවට පත් වෙන්නේ.
ඔව් දීගංවා ආවත් අස්සකලොත් වැරදිදේ අනුසය, පස්සකලොත් වැරදිදේ අනුසය උපදින්නේ නැහැ. රසංවා වුණත් වැරදිදේ ආශ්‍රය කළොත් අනුසය උපදිනවා. රසංවා වැරදිදේ දැනගෙන පස්සකලොත් අනුසය උපදින්නේ නැහැ. ඒ නිසා වැරදිදේ ආශ්‍රය කළොත් අනුසය උපදිනවා, වැරදිදේ ප්‍රහාණය කළොත් අනුසය උපදින්නේ නැහැ. අනුසයති වෙනවා. අනුසය නොඋපදීව අනුපාද නිරෝධයෙන්ම අනුසය නොඋපදවාම ඉන්න පුළුවන්.
වාසෝපත්‍ය
ගෞරවනීය ස්වාමීන් වහන්ස, චත්තාරෝ ඨානානි වැඳ පුදා ගන්න දැන් පුද්ගලයෙක් සෝතාපන්න ඵලයට පත් වෙනවා.
ඔව් එහෙම එකක් තියෙනවා. ඒක අද මේ පළවෙනි දවසේම කියන්නේ නැහැ. ඒකට අවස්ථාවක් එනවා. ඒක පස්වෙනි දවසේ ওই ප්‍රශ්නේ ওই උපාසක මහත්මියම අහන්න. පස්වෙනි දවසේදී ඒ සියලු දේ විග්‍රහ කරන මුලින් ධර්මය ගන්න ඕන. මුලින් ධම්ම ඇස පාද ගන්න ඕන. ඊට පස්සේ අපිට මේ සබ්බාසම සංවර පරියාය සූත්‍රයත් ඊට පස්සේ අර චත්තාරි මානිටානානි තත්වයට එන අවස්ථාවක් තියෙනවා. ඒ වෙලාවේ ඔය විග්‍රහය පැහැදිලි කරනවා.
කම්මාවරණයක් නැති කරගන්න අපිට මොනවා හරි උපක්‍රම.
කම්මාවරණ නැති කරගන්න තමයි උදේ පළවෙනි දේශනාවෙන්ම කිව්වේ. මොකද්ද? කමා කර ගැනීම, ද්වේෂයෙන් ඇති වූ කම්මාවරණ නැති කරගන්න මෛත්‍රිය, අර සංසාර සම්බන්ධතාවයෙන් ඇති වූ කම්මාවරණ නැති කරගන්න, අර තමන්ගේ ඥාතීන්ට පරලත් උපජීවීන්ට පින්දීල පින් පවරල පින් අනුමෝදන් කළා නයෙන් මිදී නිදහස් වෙන. එතකොට නයෙන් මිදී නිදහස් වෙනවා කියන්නේ අර කම්මාවරණ වලින් මිදී නිදහස් වෙනවා. ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙනකොට කම්මාවරණ සියලු දෙයින් මිදී නිදහස් වෙලා විපාකාවරණ ලබා දෙන්නේ නැහැ. නුත් මිදී නිදහස් වෙන්න පුළුවන්. ඒ අනුව ක්ලේශාවරණ මිලිනුත් මිදී නිදහස් වෙනවා. මේ නිවන් මගට බාධක වන කම්මාවරණ, විපාකාවරණ, ක්ලේශාවරණ තුනම හැදිවෙන්නේ ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙන්නට නොදන්නා නිසයි. එනිසා ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙනවා කියන්නේ මොකද්ද? නැවත ආනපාන සති සමාධිය, අර අත්තිකායෝතිවා පනස පච්චුප්පට්ඨිතා හෝති ඥානමත්තාය පටිසතිමත්තාය අනිසිතෝච විහරති නච්ච කිංචි ලෝකේ උපාදී. ඕක ඔය පාඩය මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ කීවරක් බුදුහාමුදුරුව නැවත නැවත අවධාරණයෙන් කීවරක් කියලා තියෙනවද? අනිසිතෝච විහරති නච්ච කිංචි ලෝකේ උපාදී. නච්ච කිංචි, සිතෙන් යමක් තමන්ගේ කැමැත්ත අනුව උපාදානය කරගත්තට ඒක නිශ්චිතසේ, නිත්‍යසේ, සුඛසේ, අත්ථසේ නවතින්නේ නැහැ, පවත්තන්න බෑ. ඒ නිසා මේ උපාදානය කරගත යුතු වෙන්නේ නැහැ කියන එක. කීසරයක් කියලා තියෙනවද? 21 වරක් මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ හැම පබ්බයක්ම අවසානයේ ඔය පාඨය අවධාරණයෙන් බුදුහාමුදුරුව ඔබට සිහිපත් කරනවා. වෙන කාටවත් නෙමෙයි. ඔය මාර්ගයේ යන ආර්ය ශ්‍රාවකයටයි ඔය අවධාරණයෙන් 21 වරක් සිහිපත් කරන්නේ. හොඳයි, එහෙනම් දැන් අපි හිටපු වෙලාවත් ප්‍රමාද වේගන යනවා. මොකද දැන් මේ වෙලාව නම් පහු වේගන යනවා. ඉක්මනට අහන්න.
ආර්යයන් වහන්සේ අවසරයි. මා දැනගන්න ඕනේ දැන් චතුරාර්ය සත්‍ය දේශනාවක් අපේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙන් ආරම්භ වෙනවා. ආර්ය සත්‍ය හතරක්ම සංඛ්‍යා වශයෙන් දේශනා කිරීමට පහක් හෝ තුනක් අඩු වැඩියක් නැතුව ආර්ය සත්‍ය හතරක්ම දේශනා කිරීමට හේතු කුමක්ද දැනගන්න කැමැති.
හතරමයි තියෙන්නේ. ආර්ය සත්‍ය එකකුත් නැහැ, දෙකකුත් නැහැ, තුනකුත් නැහැ, පහකුත් නැහැ, හයකුත් නැහැ, 20කුත් නැහැ. තියෙන්නේ හතරක්ම. හැබැයි හතරේ තියෙන්නේ ධුවතාවේ ධුවතාවයක්. දැන් මෙතන තියෙන්නේ ඇත්ත වශයෙන් සමුදය නිරෝධ කියන සත්‍ය දෙක පමණයි. සමුදය සත්‍යයි නිරෝධ සත්‍යයි. සමුදය සත්‍ය නොදන්න මිනිහට දුක සත්‍ය තේරුම් ගන්න බෑ. නිරෝධ සත්‍ය නොකරන මිනිහට නිරෝධගාමිනී පටිපදා සත්‍ය තේරුම් ගන්න බෑ. ඒ නිසා යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කරන පුද්ගලයාට චතු අරිය සත්‍ය සම්පූර්ණ වෙනවා. හොඳයි. ඒක තව ඉස්සරහට විග්‍රහ කරනවා. තව ඉස්සරහට තව උඟක් දේවල් චතු අරිය සත්‍ය පිළිබඳව විග්‍රහ කරන්න තියෙනවා. හොඳයි, එහෙනම් කවුරුත් සාදුකාරයක් දෙන්න. දැන් මේ පින්වතුන් උදේ අරුවේ පැය 3ක් පමණ, දැන් හවස් වරුවේ පැය 2කුත් විනාඩි 45 මේ යම් යම් දහම් කරුණු තේරුම් ගත්තා. අද පළවෙනි දවස, හිට දෙවෙනි දවස, තුන්වෙනි දවස වෙනකම් මේ ධම්මානුධම්ම පටිපදාවේ හෝ ආනපාන සති සමාධියේ හෝ නිවැරදිව ප්‍රායෝගිකව යුගනද්දව තාම මේ අවශ්‍ය කරුණු හැසිරෙන්නට අවශ්‍ය කරුණු තාම පූර්ණේ වෙලා නැහැ. ඒ නිසා දෙවෙනි තුන්වෙනි දවස් අවසාන වෙනකොට මේක Tamanට ওই ගැටලෙහිලා පැටලෙහිලා සියලු දේ මනාව තේරුම් ගන්න, දැනගන්න, දැකගන්න, අනුගමනය කරන්න, භාවිතයට ගන්න පුළුවන් වෙයි. ඒක නිසා කලබල වෙන්න එපා. පොඩ්ඩක් හිත යන්න ඉඳයි. මේ මහා සතර අටිපට්ඨාන සූත්‍රය අවසන් වෙනකම් බොහොම අවධානයෙන් මේක ශ්‍රවණය කරලා තේරුම් ගන්න උත්සාහ කරන්න. හොඳයි එහෙනම් කවුරුත් සාදුකාරයක්ද? පින් අනුමෝදන් කරන්නට මේ ගාථාවන් කියන්න. ඉත්තාවතාච ඊ සම්බදම් පුඤ්ඤ සම්පදා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිටිය ඉත්තාවතාච ඊ සම්බදම් පුඤ්ඤ සම්පදා සබ්බේ භූතා දන්තු සබ්බ සම්පත්ති සිටිය ඉත්තාවතාච ඊ සම්බදම් පුඤ්ඤ සම්පදා සබ්බේ සත්තානු දන්තු සබ්බ සම්පත්ති සිටිය ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතාන්තුනා ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතාන්තුනා ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතාන්තුනා ඉමිනා පුඤ්ඤකම් මාමේ බාල සමාගමු සතන් සමාගමු තුයාව නිබ්බාන පත්තියා